දැයි ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම් භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං ති. ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 214 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබා ගත්තේ කාලකාරාම සූත්‍රය. කාලකාරාම සූත්‍රය හම්බෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. අපි කලිනුත් මතක් කරගත්ත කාලකාරාම සූත්‍රය දේශනා කළා තියෙන්නේ කාලකාරාමය කියන ඒ ආරාමයේදී, එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ආරාමයේදී. ඉතින් ඒ නිසා මේ සූත්‍රයට කාලකාරාම සූත්‍රය කියලා නම වැටලා තියෙනවා. එතකොට එතෙන්දී ඇත්තටම නිදානේ වශයෙන් තියෙන්නේ එදා බුදුරජාන් වහන්සේ සාකේත නුවරට වැඩම කරාට පස්සේ අර කාලක සිටුතුමා තෙරුවන් සරණ ගිහිලා උතුම් වූ සෝවාන් ඵලයටත්පත් වෙලා තමයි මේ කාලක කියන ආරාමයේ කරවන්නේ, කාලකාරාමයේ කරවන්නේ. ඊට පස්සේ ඒ සාකේත නුවරින්ම පැවිදි වෙනවා භික්ෂුන් වහන්සේලා. නැත්තම් කුලපුත්‍රයින් පැවිදි වෙලා ඒ භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාන් වහන්සේ කරපු මේ ආශ්චර්යය සම්බන්ධයෙන්, එහෙම නැත්තම් මේ මුළු නුවරම නැවත් මේ සම්‍යක්දෘෂ්ටික වීම සම්බන්ධයෙන් කාලක සිටුතුමත් අරතරම් අර මිත්‍යා දෘෂ්ටි ගතිකව දිගින් දිගටම අර නිගණ්ඨයින්ට දන් දීගෙන හිටපු ඒ කාලක සිටුතුමා දැන් මේ තෙරුවන් සරණ ගියා නේද, සෝවාන් ඵලයේ පිහිටියා නේද කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ මේ ගුණය සම්බන්ධයෙන් තමයි කතා කර කර ඉන්නේ. මේ අවස්ථාවේදී තමයි බුදුරජාන් වහන්සේ එතනට වැඩම කළා මේ කාලකාරාම සූත්‍රයෙන් ධර්මදේශනාවක් කරන්නේ. මේ සූත්‍රය හරිම කෙටි, හරිම හැබැයි ගැඹුරින් සංක්ෂිප්තව බුදුගුණ මනත්තම් බුදුරයන් වහන්සේ ලෝකෙ දිහා දකින ආකාරය මේක සඳහන් වෙනවා. ඉතින් අපි ශක්තිපමණින් මේකට වමනා කරන පසුබිම සකස් කරගෙන තමයි දැන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ අපි පොඩ්ඩක් කතා කළා අපි කොහොමද සාමාන්‍යයෙන් මේ පෘථග්ජනයන් වශයෙන් කොහොමද මේ දිහා බලන්නේ. ඒතර පෘථග්ජන ලෝකයේ එකතකින් අපි ජීවත් වෙනකොට මේ ඇස්කන් ආසාදී ඉඳුරන් සම්බන්ධයෙන් අපි ලොකු කටයුතු රැසක් කරනවා. මොකද අර බ්‍රාහ්මණයට උන්නාබ බ්‍රාහ්මණයට බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇහැ මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, එතකොට විවිධාකාර අන්දමින් අපි අරමුණු ගන්නවා. ඇහෙන් රූප බලනවා, කනෙන් සද්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ බලනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශයන් ගන්නවා. ඉතින් මේවා හැබැයි මාධ්‍ය පමණයි. මේ ඇස, කන, නාසය, දිව, කය නැත්තම් සම කියනවා ඉඳුරන් පමණයි, නැත්තම් මාධ්‍යයන් පමණයි. ඒවැය මේ අරමුණු එකක්වත් රැඳෙන්නේ නැහැ. ඒවා අන්තිමට භුක්ති විඳින්නේ, අනුභව කරන්නේ, ඒවා හිත තැම්පත් කරගන්නේ, ඒවා රස විඳින්නේ, ඒවා අත්දකින්නේ ඔක්කොම අන්තිමට මනස. ඒතර අපිට තේරෙනවා මේ අපි ඉඳුරන් පරිහරණය කරාට ඒවා නිකන් බාහිර දේවල්, ඒවා නිකන් හුදෙක් උපකරණ පමණයි, භෞතිකයි. අන්තිමට මේ වැයෙන් ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ, රැස් වෙන්නේ අන්තිමට මනසේ. ඒතර එහෙමනම් අපි මනස ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද අපි මේ ඉඳුරන් හරහා මනසට දෙන්නේ මොනවද? මනස කොහොමද ඒවෙන් පෝෂණය වෙනවද නැත්නම් ඒවෙන් දූෂණය වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට අපි භවනාවකදී විශේෂයෙන් මනසට තමයි මුල් තැන දීලා කටයුතු කරන්නේ. ඉතින් එතකොටත් එක පාඩමත් ඉතින් මේ මනසටම දීලා කටයුතු කරන්න එක පාඩමකට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට මේ මනසේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ටිකක් තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒකයි අපි ඊයේ කතා කරේ, අපි ඇහෙන් රූප දැක්කලා එතනින් නතර නොවි අපි ඒක හරහා චිත්‍රපටියකුත් හදා ගන්නවා. මේක හරහා කතන්දරයකුත් ගොතා ගන්නවා. ඉතින් මෙන්න මේ කතන්දර ගොතන එක සම්බන්ධයෙන් එහෙම නැත්නම් මෙන්න මේ හිතේ සිතුවිල්ලක් හට අරගෙන එහෙම නැත්නම් හිතේ පුංචි සංඥාවක් අපි තුම ඇහෙන් රූපයක් බැලුවට පස්සේ එකෙන් යම් රූප සංඥාවක් අන්න හිතේ ගිහිල්ලා ඇඳෙනවා. ඊළඟට ඒක අල්ලගෙන අපි ඔන්න හඳුන ගැනීමක් කරනවා. ඒකේ එක පැත්තකින් ඒක දැනෙනවා, ඒක ඔන්න අපි හඳුන ගන්නවා. ඊට පස්සේ ඒක අල්ලලා අපි විතර්ක කරනවා. විතර්ක කරනවා කියන්නේ ඒකට අදාළව අපි යම් යම් සිතුවිලි පහළ කරගන්නවා. ඒක එතනින් නතර කරන්නේ නැහැ. අපි හිතමු මේ දැකපු රූපය බොහොම ප්‍රිය උපදවන රූපයක් නම්, ඉතින් අපේ හිතේ දැනටමත් ගබඩා වෙලා තියෙනවා මේ ප්‍රිය රූප කියන්නේ මොනවද කියලා. අපි දැකපු කෙනා සම්බන්ධයෙන්. එතකොට අපි පැරණි මතකයන් තියෙනවා, බොහොම ආස්වාද ජනක මතකයන්. බොහොම විචිත්‍ර මතකයන් තියෙනවා. අපි සතුටු කරවන මතකයන් තියෙනවා. එතකොට අන්නේ මතක හරහා අර සංඥාව ගලප ගන්නවා. සංඥාව ගලපන ආ මේ යාම තමයි කියලා ඔන්න හඳුන ගන්නවා. හඳුනගෙන ඉතින් එයා ගැන පොඩ්ඩක් හිතනවා. ඉතින් එයා ගැන පොඩ්ඩක් හිතුවහම තවත් හිතේ සතුටක් ඇති වෙනවා. ඉතින් හිතේ ආයෙත් ප්‍රමෝදයක් පහළ වෙනවා. හිතේ ආස්වාදයක් පහළ වෙනවා. හිතේ ප්‍රිය නැත්තම් සැප වේදනාවක් පහළ වෙනවා. ඉතින් අපි තව ටිකක් හිතනවා. තව ටිකක් හිතනොනින් තවත් සැප වේදනාවක් පහළ වෙනවා. ඉතින් තවත් ටිකක් හිතනවා. දැන් මේ හිතන 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 වාරයක් පාසා හිතේ ටික 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 හරියට නිකන් පුංචි පැලයක් ලොකු වෙනවා වගේ දැන් මේ සිතුවිලි අතු ලියලලා වැඩෙනවා. මුලින් තිබුණේ පුංචි ඇටයක් පමණයි. සංඥා ඇටයක් වගේ දෙයක් තිබුණේ. දැන් මේ ඇටේට අපි වතුර දැම්මා වගේ තමයි අර පොඩි විතර්කයක් කරාම දැන් අන්න පියලි දෙකක් වගේ උඩට ආවා. දැන් ඒකෙන් රසයක් දැනෙනවා අපිට. වේදනාවක් දැනෙනවා. වේදනාව බොහොම ප්‍රියයි, සතුටුයි. තව ටිකක් හිතනවා. ඔන්න නිකන් පොර ටිකක් දැම්මා වගේ, වතුර ටිකක් දැම්මා වගේ අන්න අර පැලේ තව ටිකක් වර්ධනය වෙනවා. ඒක අල්ලගෙන තවත් ටිකක් හිතනවා. අන්න තවත් ටිකක් පැලේ වර්ධනය වෙනවා. අන්න ටික 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 මේ පැලේ ලොකු වෙලා අතු ඉති දාලා මහා වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ අපේ හිතේ අපි අර පටන් ගත්ත කතාව ටික 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 දැන් ලොකු ප්‍රපංචයක් බවට පත් වෙනවා. ලොකු කතන්දරයක් බවට පත් වෙනවා. ලොකු චිත්‍රපටයක් බවට පත් වෙනවා. එතකොට මේකේ තියෙන භයානකත්වය තමයි අපි මේක පටන් ගත්තේ. හැබැයි අපි පටන් ගත්තට මොකද මගක් යනකොට අපේ තියෙන පාලණයෙන් මේ සිද්ධ වෙන ක්‍රියාදාමය ගිලිහෙනවා. අපේ පාලණයෙන් ගිලිහිලා දැන් හිත අතට ගන්නවා වැඩි. එහෙම නැත්නම් කෙලස් ගන්නවා ඒගොල්ලන්ගේ අතට මේ වැඩි. ඒගොල්ලෝ මේ අතට වැඩේ ගත්තට පස්සේ ඒගොල්ලන්ට ඕන විදිහට දැන් හසුරවනවා. ඒගොල්ලන්ට ඕන විදිහට හසුරවලා අර හැදෙන ඒ කතාවෙන්, හැදෙන ප්‍රපංචයෙන්, හැදෙන චිත්‍රපටියෙන් අන්තිමට නිකන් අපි ඒ චිත්‍රපටියේ තවත් නළුවෙක් නිලියෙක් පමණයි. ඒගොල්ලෝ දැන් අපිව වහල් භාවයට අරගෙන. ඒගොල්ලෝ දැන් අපිව ඒගොල්ලන්ගේ යටතට අරගෙන. පින්වත්නි මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේදී. මදුපිණ්ඩික සූත්‍රය හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු ධර්මදේශනාවක් මහා කච්චාන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. උන්වහන්සේ මෙන්න මේ මම මේ කියපු දේ දැන් බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං. ඒ කියන්නේ මේ ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණයක් හට ගන්නවා. ඒ කියන්නේ ඇහැට ඇහි රූපයයි එක්වීමෙන් මේ මේ ඒ රූපේ සම්බන්ධයෙන් දැනගැනීමක් පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එක්වෑම ස්පර්ශයක් කියලා ගන්නවා. පස්සපච්චා වේදනා. මේ ස්පර්ශය නිසා හිතේ දැනීමක් පහළ වෙනවා. වේදනාවක් පහළ වෙනවා. අපි කියමු දැන් අර මං ගත්ත උදාහරණේ සැප වේදනාවක්. අන්නේ සැප වේදනාවක් පහළ වුණා. යං වේදේති තං සංජානාති. යමක් විඳ ගන්නවද දැනුණද අන්න ඒක හඳුන ගන්නවා. අපි දැන් අර දැක්කේ ප්‍රිය කෙනෙක් නම් අන්‍යයා හා සම්බන්ධ පරණ මතකයන් ටික අපේ ගබඩා වෙලා තියෙනවා. මේ වෙනකොටත් සංඥා ගබඩාවක් අපි ගාව තියෙනවා. අන්න ඒකත් එක්ක අපි ගලපලා හඳුන ගන්නවා මේ අහවලා කියලා. අන්න අපි හඳුන ගන්නවා. තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යමක් අන්නාරාන් අන්දමට හඳුනගත්තා නම් අන්න ඒ මත විතර්ක කරනවා. ඒ මත අපි ඔන්න හිතනවා. ආ යා මෙන්න මෙයා. යානම් හරිම හොඳයි. යානම් හරිම හැඩයි. එයා විවාහ වෙලාද දන්නෙත් නැහැ. එයා කොහෙද ඉන්නේ දන්නෙත් නැහැ. ඔන්න ඉතින් අපි හිතන්න පටන් ගන්නවා. ඔන්න දැන් පොඩ පොඩ ඉතින් දැන් පෝර දානවා. දැන් මේ පෝර දාගෙන යනකොට තමයි අන්න අර ගහ දැන් ලියලන්න පටන් ගන්නෙ. අතු ඉති මේ දාන්න පටන් ගන්නෙ. දැන් අතු එනකොට ඉතින් අපි තව තව ඉතින් රස විඳිනවා. ඉතින් ඔහොම රස විඳලා ඉතින් මම මේ ඔක්කොම විස්තර කරන්න ඕනේ නැහැ. මේ පිංතුන් යොවා කරලා තියන ඇනේ. ඒ නිසා මම කෙටියෙන් කියන්නම්. එතකොට ඉතින් මෙහෙම හිතාගෙන හිතාගෙන යනකොට ඉතින් මේ පිංතුන් තරත් නේ ඉතින් මමත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් මම මේ බර විස්තර කරන්න ඉතින් පොඩ්ඩක් කෙටියෙන් මතක් කරලා දෙන්නේ. ඉතින් එතකොට මෙහෙම කරගෙන යනකොට තමයි ටික 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 අර විතක්ක හරහා ප්‍රපංච ගොඩ නැගින්නේ. අන්න එක කියනවා යං විතක්කේති තම් පපංචේති. දැන් මේ අතු ඉතිරි විකලලා වැඩිනකොට අපි එක පැත්තකින් ඔන්න හිතාගෙන යනවා. ඊළඟට තව පැත්තකින් හිතනවා. මේ පැත්තකින් හිතනවා. මෙහෙම 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 වෙයිද දන්නෙත් නැහැ. ඊට පස්සේ නෑ එහෙම නෙමෙයි මෙහෙම මෙහෙම වෙයි කියලා ඉන් පැත්තකින් හිතනවා. නෑ එහෙමත් නෙමෙයි මෙහෙමත් වෙයි කියලා ඔන්න තවත් පැත්තකින් හිතනවා. දැන් මේ අතු ඒවා තමයි අර විවිධ අතු වගේ නිකන් ගහේ විවිධාකාර අතු වගේ අන්න හැම පැත්තටම දැන් එහාටත් හිතනවා මෙහාටත් හිතනවා අර පැත්තටත් හිතනවා මේ පැත්තටත් හිතනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි নানা ප්‍රකාර වශයෙන් හිතනවා. දැන් මම ගත්ත උදාහරණය අර මේ කැමැති කෙනෙක් දැකීම. නමුත් ඕකමයි අකමැති කෙනෙක් දැක්කමත් වෙන්නේ. එතකොට මේ අහවලා මට එදානම් මෙන්න මේ විදිහට තමයි කතා කළේ. අද මොනවා කියයිද දන්නේ නැහැ. එයා කියන්න කලින් මම දෙකක් කියන්න ඕනේ. ඔන්න ඉතින් අපි පොඩ අන්න ඒකට පොරදායන යනවා. ඊට අසන්න තවත් පැත්තකින් හිතනවා. මගේ දරුවට මොකක් කරයිද දන්නේ නැහැ. මගේ බිරිඳට මොකක් කරයිද දන්නේ නැහැ. මගේ ස්වාමියාට මොකක් කරයිද දන්නේ නැහැ. මගේ මිතුරට මොකක් කරයිද දන්නේ නැහැ. කියලා ඉතින් අපි নানা ප්‍රකාර අන්දමින් හිතනවා. අනාගතයේදී මොකක් කරයිද දන්නේ නැහැ. ඉතින් මේ විදිහට අන්න අපිට ද්වේෂයේ පැත්තෙන් ඕන නම් ද්වේෂයේ පැත්තෙන් රාගයේ පැත්තෙන් ඕන නම් රාගයේ පැත්තෙන් ඕනම පැත්තකින් අපේ හිතට හිතීමේ හැකියාව නම් තියෙනවා. ඉතින් අපිත් නොමිලේ කරන්න පුළුවන් හින්දා ඉතින් නොමිලේම පුළුවන් තරම් හිතනවා. හිතලා අන්න තන් පපංජේති අන්න ඊට පස්සේ තමයි කරදරේ වැටෙන්නේ. ඒ කාරණාවත් මෙතන මතක් කරනවා යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් මේ උදාහරණයට මම කිව්වේ එහෙන් රූප දැකීම සම්බන්ධයෙන් පමණයි. එතෙන්දී එතකොට මේ අතීත අනාගතය හා සම්බන්ධයෙන් අතීත සම්බන්ධයෙන් රූප වෙන්නත් පුළුවන් දැකපු රූප සම්බන්ධයෙන් මේ දේ කරගන්නත් පුළුවන් අනාගතය සම්බන්ධයෙන් මෙන්න මේ මේවා දකී කියලා හිතලා අනාගත සම්බන්ධයෙන් රූපය හදාගෙන මේ දේ කරගන්නත් පුළුවන් වර්තමාන වශයෙන් දකින රූප අල්ලගෙන මේ දේ කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී තමයි අර ඒ හිතේ හැදෙන පපංච සංඥා සංඛාව කියලා කියන්නේ හිතේ එන සිතුවිලි සමුදායෙන් අන්න සමුදාචරන්ති අපිව යටපත් වෙන්නේ අපිව මැඩලන්නේ. එතකොට පින්වත් මේ කාරණාවම අපිට මේ කනෙන් ඇහෙන ශබ්ද සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. අපි කනෙන් සද්දයක් අහලා එතනම නතර වෙන්නේ නැහැ. අපි ඒ අහපු සද්දේ ගැන අපි පොඩ්ඩක් හිතනවා. ආ ඒක නම් බොහොම ලස්සන සින්දුවක් කියලා ඔන්න හඳුන ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා කවුද මේ සින්දුව කිව්වේ? ආ මෙන්න මේ අහවලා. යාගේ මේ සින්දුවත් හරිම ලස්සනයි. ඔන්න තා පොඩ්ඩක් එහාට හිතනවා. ඉතින් මේ විදිහට කල්පනා කරගෙන ගිහිල්ලා මේක මම මේ තටිගත කරගන්න ඕනේ. නැත්තම් ගෙනල්ලා අහන්න ඕනේ. මගේ යාළුවටත් මේ පණිවිඩයක් දෙන්න ඕනේ. මේක අහන්න ඕනේ දැන් රේඩියෝ එකේ යනවයි කියලා. ඉතින් নানা ප්‍රකාර දේවල් ඉතින් අපි මේ අහපු සද්දේ සම්බන්ධයෙන් ඔන්න ගොතාගෙන යනවා කතාව හදාගෙන යනවා අන්තිමට මේ එන කතාවට අපි වහලෙන් බවටපත් වෙනවා අපි අහුවෙනවා අපිට සීමාව මතක නැති වෙනවා අන්තිමට අපිට නවත්ත ගන්න බැහැ දැන් අර අහපු එක සම්බන්ධයෙන් අපි මේ ගොතපු කතාවේ අපි දැන් නළුවෙක් නිළියෙක් පමණයි අපිත් නිකන් ඒකේ සේවාදායකෙක් පමණක් බවටපත් වෙලා එයා තමයි දැන් ඔක්කොම පාලනය අතට අරන් තියෙන්නේ නාසයෙන් අපි ආග්‍රහණය කරන ගඳ සුවඳ සම්බන්ධයෙන් ওই දේ වෙනවා. ඊළඟට දිවෙන් බලන රස සම්බන්ධයෙන් මේ දේම වෙනවා. ඊළඟට කයෙන් ලබන ස්පර්ශයන් සම්බන්ධයෙන් මේ දේම වෙනවා. ඒ වගේමයි හිතට එන වෙනත් අරමුණක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපි කියන ධම්මාරම්මන කියලා. ඒතොරේ ධම්මාරම්මනයන් සම්බන්ධයෙන් උත් මේ දේම වෙනවා. එතකොට අපේ මේ හිතීමේ හැකියාව අපි මේ විදිහට පාවිච්චි කරනකොට අපිට පුදුමාකාර වෙහෙසක් දැනෙනවා. ඉතින් අපි මේවා සාමාන්‍යයෙන් වෙහෙසක් වශයෙන් සලකන්නේ නැහැ. මොකද මේකේ යම් පමණක ආස්වාදයක් තියෙනවා. ඒ නිසා අපි හිතන්න හරි දක්ෂයි. අපි ඔක්කොම හරි චින්තකයෝ. ඉතින් ඒ නිසා අපි චින්තකයින් බවට පත් වෙලා චින්තකලා, චින්තිකාලා තමයි තින් සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට මේ අපි චින්තකලත්, චින්තිකාලත් ඔක්කොම ටික එකතු වෙලා අපි හිතනවා. හිතලා අන්තිමට සමහර ලාවට හිතීමෙන්මත් ලෙඩ හැදෙනවා. ඉතින් දැන් කායික රෝග කොච්චර තිබුණත් ඒව මේ මනසට පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනොත් 75% විතර වගේ අපේ හැදෙන කායික රෝගවලට මනසේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ මනස ආශ්‍රිතව හැදෙන කායික රෝගක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ හිතන වැඩේ අපිට නොමිලේ කරන්න පුළුවන් වුණාට අපි අන්තිමට මේකෙම වහලෙබ් බවට පත් වුණාට පස්සේ අපිටවත් නතර කරගන්න බැරි ස්වභාවයක් තියෙනවා. දැන් මගදී සමහරවිට අපිට තේරෙනවා මේක හිතලා වැඩක් නැහැ. මේක අත්තරලා දාන්න ඕනේ. ඕවා හිතුවයි කියලා කාටද හරි ගියේ කියලා හිතුවත් ඊට පස්සේ නතර කරගන්න බෑ. හිත ඒකම හිතනවා. අපේ විරුද්ධත්වය නොතකා හිත ඒකම හිතනවා. ඔන්නතන තමයි ඇත්තම තියෙන භයානකකම. දැන් තවත් පැත්තකින් දැන් එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ තවත් උපමාවක් දෙනවා. දැන් මේ යව කියන ධාන්‍ය වර්ගයෙන් මේ දෙන උපමාව මම මේ පැහැදිලි කරන්නේ. යව කියන ධාන්‍ය වර්ගයේ ගෝණියකට දාලා ඒ ගෝණිය තියනවලු හතරමං හන්දියකින්. දැන් හතරමං හන්දියෙන් තියලා ඊට පස්සේ මේ මිනිස්සු 6 දෙනෙක් එනවලු ඒගොල්ලෝ ගාව පොලු තියෙනවා. මේකට කියන කට්ලියක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලීයේ තියෙන්නේ ඉස්සරහා කොටස ටිකක් පැතලි කරලා තියෙන්නේ. ඊට පස්සේ මිටෙන් අල්ලන්න පුළුවන්. එතකොට ඒ කත්ලියෙන් අර යව හාල් මිටියට ගහනවා. තලනවා. තලනකොට ඒ තලන වාරයක් පාසා මේ යව හාල් මිටිය පොඩ්ඩක් කුඩු වෙන්න ගන්නවා. දැන් 6 දෙනෙක් තලනවා කියලා හිතාගන්න. එකෙක් තලනවා, තව එකෙක් තලනවා, තවත් එකෙක් තලනවා, තවත් එකෙක් තලනවා. ඔය විදිහට 6 පැත්තකින් දැන් තලාගෙන 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 යනකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ යව මුලින් තිබුණේ දහන්නේ ඇට වශයෙන්. මේක දැන් අර තලන තැලීම හරහා පොඩි පට්ටම් වෙලා යනවා, කුඩු වෙලා යනවා. ඊට පස්සේ දැන් මේ හොද්දටම තැලිලා තියෙනකොට, සෑහෙන තැලිලා තියෙනකොට බුදුරජාන් වහන්සේ කියනවා ඔන්න 7 වෙනි එක්කෙනෙකුත් එනවලු. 7 වෙනි එක්කෙනෙක් ඇවිල්ලා එයාත් අර වගේම කත්ලියක් අරගෙන එයාත් තලනවා. තලුවට පස්සේ බුදුහාමුදුරු කරන දැන් නම් ඉතින් ගන්න දෙයක් නැහැ. හොද්දටම කුඩු වෙලා තියෙන්නේ. හොද්දටම තැලිලා තියෙන්නේ. මේ වගේ තමයි කියනවා අපි ඇහෙන් රූප බලනකොට මේ ඒ රූප හරහා අපේ මනාප අමනාප කන් ඔන්නේ පහළ වෙනවා. මේ පහළ වීම හරහා හිතේ ලොකු වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට අපේ කනෙන් සද්ද අහනකොට මේව හරහා හිතේ මනාපකම් ඇති වෙනවා, අමනාපකම් ඇති වෙනවා. මේ හරහා හිතට ලොකු වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බලනවා. ඒ හරහා අන්න ලොකු වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට දිවෙන් රස බලනවා. ඒ හරහා මනාප අමනාපකම් පහළ වෙනවා. ඒ හරහා වෙහෙසක් ඇති වෙනවා. පීඩාවක් ඇති වෙනවා. පෙඩීමක් ඇති වෙනවා. ඊළඟට කයෙන් ස්පර්ශයෙන් භුක්ති විඳිනවා. ඒ හරහා මනාපකම් අමනාපකම් හිතේ පහළ වෙනවා. ඒ හරහා වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට හිතරත් අරමුණු අරන් අර වගේ හිතනවා. ඒ හරහාත් කැමැති අකමැති පැති මනාපකම් අමනාපකම් හිතේ පහළ වෙනවා. ඒ හරහාත් වෙහෙසක් ඇති වෙනවා. අන්න අර අපිට මේ හැකියාවන් කියලා ගත්ත දේවල් අන්න බුදුරජාමුදුරුවෝ දකින්නේ හරියට අර මේ අතරමං හන්දියේ තියලා මේ යවහල් මිටියකට 6 දිනක් ඇවිල්ලා පොළොවණින් ගහනවා වගේ. දැන් මේකම තවත් පැත්තකින් කියලා තියෙනවා. දැන් මේ ඉන්ද්‍රියන් නැත්නම් ඉඳුරන් එහෙම නැත්නම් මේ ආයතන සම්බන්ධයෙන් හරියට මේ ස්වභාවය හැම ගහපු එළදෙනක් වගේ කියලා. දැන් මේ පිංගුතුන් හිතන්න මරන්න නැතුව එළදෙනෙකුගේ හැම අයින් කළොත් එහෙම ඊට පස්සේ අපි හිතමු මේ එළදෙනට යන්න ආරිනවා. හැම අයින් කරපු එළදෙනක් දැන්. ඉතින් ඒ සතා ගිහිල්ලා මේ වේදනාවක් තියෙනවා. හැමත් අයින් කළා. එයා ගිහිල්ලා ගහක් යට ඉන්නවා. ගහක් යට ඉන්නකොට ඔන්න ගහේ ඉන්නවා කෘමි සත්තු ඉන්නවා කුරුල්ලෝ ඉන්නවා. ඒ ගහ ආශ්‍රිතව ඉන්න ඔක්කොම ලයිලා දැන් මේ හැමට හැම නැති එළදෙනට බැට දෙනවා. ඒ ගාව කන්න පටන් ගන්නවා. ඉතින් හරිම වෙහෙසයි, පීඩයි. පුදුම දුකක් විඳිනවා. ඉතින් ඒකෙන් බේරෙන්න කියලා ඔන්න ගහක් නැති මොකක්වත් නැති ඔන්න අභ්‍යවකාශයට යනවා. ඒ කියන්නේ පිට්ටනියකට යනවා කියලා හිතන්න. ඒතර මොකක්වත් ගහක් නැහැ, තන පිට්ටනියක් දැන්. හැබැයි මේ හැම අයින් කළා හින්දා මෙයාව දකින්නවා අහසේ පියාසර කරන කුරුල්ලෝ, අපි තුමු ගිජුලි හිනියෝ, උකුස්සෝ, උන් දැකලා උන් කිට්ටු කරනවා මේ හැම නැති එළදෙනට. අයි රතු පාරට පේනෝන්නේ මස් කුට්ටිය වගේ. ඇවිල්ලා උනුත් ඇවිල්ලා දැන් මේ කොටනවා. ඉතින් පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. ඊට පස්සේ හිතන්න කියනවා මෙයා දැන් ඒකිනුත් බේරෙන්න පයින්ව වතුරට ගඟකට පයින්නවා කියලා හිතමු. ඊට පස්සේ දැන් මේ ගඟකට බැන්නත් ඒකෙත් ඉන්නවා මාළු ඉන්නවා ගෙම්බෝ ඉන්නවා. ඉතින් নানা ප්‍රකාර සත්තු එතනත් ඉන්නවා. උනුත් ඇවිල්ලා මේ හැම නැති එළදෙනට කොටනවා. දැන් මේ හරහත් දැන් මේ එළදෙනට ඉතින් කොහේ ගියත් ගැලවීමක් නැහැ. දැන් පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ ඇස්කණ්ණාසාදී ඉඳුරන් බොහෝම නිරෝගීව තිබීම ඒක අතකින් භාග්යක් වශයෙන් සලකනවා. ඒක භාග්යක් බවත් ඇත්ත. ඒ වගේමයි මේකේ අනිත් පැත්තකින් හිතනකොට අපි ඇහැ පාවිච්චි කළා අපිට කරන්න වෙන්නේ නැත්නම් අපේ මේ ඇහැට ලක් වෙන්නේ අපි කැමති රූපම නෙමෙයි. ඒ වගේමයි කනෙන් ඇහෙන ශබ්ද අපි කැමති ශබ්දම නෙමෙයි. හිතලා බලන්න අපි ඔය පෞද්ගලික පස්සතේකට එහෙම ගොඩ වුණාම අපි හිතමු අපි කැමති සින්දුවක් වෙනම જાති ටිකක් තියෙනවා. අපි කැමති ශාස්ත්‍රීය සංගීතයට. හැබැයි අන්න කොන්දොස්තර ළමයා ඉතියා කැමති සංගීතය දානවා. නොමිලෙම ලැබෙනවා. එතකොට අර කන් අඩි පැලෙන්න ඇහෙනවා. හරියට අර මේ කොහෙටද පිට්ටනියට අර හැම නැති එළදෙන ගියා වගේ තමයි ඉතින් අපිටත් හම්බෙන්නේ ඉරණම. ඉතින් ඔය වගේ අපි හිතමු නාසයෙන් අපිට විඳින්න වෙන්නේ අපි කැමැතිම සුවඳ ගඳ සුවඳ නෙමෙයි. ඊළඟට අපිට දිවෙන් ලබන්න වෙන රස අපි කැමති දේවල්ම නෙමෙයි. ඊළඟට කයෙන් ලබන්න වෙන ස්පර්ශයන් අපි කැමති දේවල්ම නෙමෙයි. හිතට එන අරමුණුත් අපි කැමති දේවල්ම නෙමෙයි. සමහරවිට අපි කාව හරි අමතක කරන්න උවමනාකමක් තියෙනවා. නමුත් එයාවම හිතට නැං වෙනවා. මේ අමතක කරන්න කියලා උත්සාහ කරන්නේ හැබැයි හිතට එයාවම එනවා. ඒ අරමුණම එනවා. ඔන්න ඒ වගේ පුදුමාකාර විදිහට මේ අපි හොඳයි කියලා සලකන ආයතන හරහා අපි සෑහෙන්න පෙළෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේ අතරට තමයි අපි මමෙක්වත් දාගන්නේ. ඉතින් මේ මමෙක් දාගෙන කරන මේ පළහිලව්ව හැහෙන්න එහාට එක්කගෙන යනවා. ඊයේ අපි අර කතා කරා බුදුරජාන් වහන්සේ මතක් කරනවා සබ්බාසව සූත්‍රයේදී මම හිටියද මම හිටියේ නැද්ද මම කවුරු වෙලාද හිටියේ මම මොනවාද කෑවේ බිව්වේ මේ ආශ්‍රයෙන් අපි අතීතය සම්බන්ධයෙන් හිතුවත් අනාගතේ මට තියෙයිද අනාගතේ කවුරු වෙලා ඉඳීද අනාගතේ මම ඉන්න එකක් නැද්ද මේ ආදී වශයෙන් අනාගතේ සම්බන්ධයෙන් අපි මමෙක් ඈඳගෙන හිතුවත් වර්තමානයේ මම ඉන්නවද මම නැද්ද මම්ට දැන් කොහොමද මම දැන් කොහෙද ඉන්නේ ඔය ආදී වශයෙන් වර්තමානයේ සම්බන්ධ කරන් හිතුවත් මේ මමෙක් ඈඳා ගැනීම හරහාම පුද්ගල සංකල්පයක් සත්ත්ව සංකල්පයක් මෙතෙන්ට නංව ගැනීම හරහාමත් තව තවත් පැටලෙන ස්වභාවයක් තියෙනවා තව තවත් දෘෂ්ටිගත වෙන ස්වභාවයක් තියෙනවා බුදුරජාන් වහන්සේ කියනවා අපි දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා දෘෂ්ටි වනාන්තරයක මම්මුලා වෙනවා එහෙම නැත්නම් මෙතන දෘෂ්ටි වලම නිකම් විකෘතියකටපත් වෙනවා ඉතින් මේ පෙන්තුන් දන්නවා සාමාන්‍යයෙන් අපේ සංඥා මට්ටමේදී එතනත් අපි දේවල් නිත්‍ය වශයෙන් සැලකීම තුළ සැප වශයෙන් සැලකීම තුළ මෙතන කෙනෙක් පුජ්‍යලේ කාත්මයක් තියෙනවා කියලා සැලකීම තුළ අපේ හිතේ එක්තරා අන්දමකින් විකෘතියක් ඇති වෙනවා ඊළඟට ඒක තව ටිකක් හිතනකොට ඔන්න ඒක වර්ධනය වෙනවා මේක නැවත නැවත හිතන්න මේකම හිතන්න අන්න ඒ තුල හිත හිර වෙනවා අන්න දෘෂ්ටිගත වෙනවා කියලා කියනවා දිට්ටි විපල්ලාස බවටපත් වෙනවා ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපේ හිත තුල මේ සිද්ධ වෙන පෙරලිය එකතකින් අපිට නොතේරි සිද්ධ වෙනවා කියන්නේ අපි දන්නේ නැහැ එකතකින් අපි හරිම අසරණයි අපි හිතට ඉඩ දීලා තියෙන්නේ කැමති දෙයක් කරගන්න කියලා ඉතින් එයාගේ පුරුදු පැත්තෙන් තමයි ආ හිතන්නේ. අපි හිතනවා මේ මම තමයි කරන්නේ මම තමයි හිතන්නේ කියලා ඉතින් අපි කියනවා. නමුත් හිත එයාට පුරුදු පැත්තෙන් හිතලා අපිව අමාරුවේ දානවා. දැන් මේ හිතීම හරහා වෙන විපත්‍ය බුදුන් වහන්සේ හරි ලස්සන උපමාවකින් පෙන්ලා දෙනවා මේ යවකලාපී සූත්‍රයේදී. එක්තරා අතීත සිදුවීමක් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ අපේ අවධානය යොමු කරනවා. ඉස්සර තිබුණලු මේ සුර අසුර යුද්ධයක්. දැන් අපි හිතන් ඉන්නවා මේ මනුස්ස ලෝකේ විතරයි යුද්ධ තියෙන්නේ කියලා. බැලුවාම ඉතින් එහෙත් එහෙම තමයි. දැන් මේ සුර අසුර යුද්ධයක් තියෙනවලු. දැන් මේ සුර අසුර යුද්ධේ එතකොට සුරයෝයි අසුරයෝයි, ඒ කියන්නේ දෙවියෝයි අසුරයෝ දැන් මේ ඔන්න යුද්ධ කරනවා. යුද්ධ කරද්දී කොහොම හරි අසුරයෝ පරදිනවලු. අසුරයෝ පරදුනාට පස්සේ මේ අසුරයන්ගේ නායකයා වෙන වේපචිත්ති අසුරේන්ද්‍රයව අල්ල ගන්නවා මේ සුරයෝ ටික. ඒ කියන්නේ දෙවියෝ අල්ල ගන්නවා. දෙවියෝ අල්ලගෙන ගිහිල්ලා මේ සක්‍රදේවේන්ද්‍රයා ඉදිරියේ ඔන්න දාලා තියෙනවා මේ සක්‍රදේවේන්ද්‍රයා ඉදිරියේ ඉන්න මේ වේපචිත්‍රයේ අසුරේන්ද්‍රයව අමුතුම ආකාර බැඳීමකින්ලු බැඳලා තියෙන්නේ මේක හිතලා බලන්න වටින ඉතාම ප්‍රණීත තැනක් මේ වේපචිත්‍රයේ අසුරේන්ද්‍රයා හිතුවොත් අසුරයෝ නරකයි අසුරයෝ වැරදි දෙවියෝ නිවැරදි දෙවියෝ හොඳයි මම දිව්‍ය ලෝකෙම නතර වෙනවා කියලා හිතුවොත් අර බැමි ලිහිල් වෙනවා බුරුල් වෙනවා හැබැයි හිතුවොත් මේ දෙවියෝ වැරදි අසුරයෝ නිවැරදි මම දිව්‍ය ලෝකෙම් පැනලා ගිහිල්ලා අසුර ලෝකෙට යන්න ඕනේ කියලා හිතුවොත් ඔන්න ආයි මේ බැමි ටික තද වෙනවලු දැන් පින්වත්නි මෙතන මේ අපි කරපු වගේ ගාංචු දාලා මාංචු දාලා එහෙම නැත්නම් මේ දන්වැල් දාලා බැඳපු බැඳිල්ලක් නෙමෙයි තියෙන්නේ තනිකර හිතේ සිතුවිල්ල හරහා කෙරිච්ච බැඳිල්ලක් තියෙන්නේ දෙවියෝ හොඳයි කිව්වොත් ඔන්න මේ බැඳීම ලිහිල් වෙනවා දෙවියෝ නරකයි කියලා හිතුවොත් බැඳීම තද වෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත්නි මේ මායя දාලා තියෙන තොණ්ඩුව මායя දාලා තියෙන බැඳිල්ල මෙන්න මේ වේපචිත්ති අසුරේන්ද්‍රයව බැඳලා තියෙන බැඳිල්ලටත් වඩා සූක්ෂමයි කියලා. දැන් ඔන්න ඔය මාර ගැටේට තමයි අපි අහුවෙලා ඉන්නේ. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා අස්මීති මඤ්ඤිතමේතං. දැන් මේ අහුවෙන අහුවිල්ල අපිට හිතාගන්න බැරි තරම් සූක්ෂමයි. හිතාගන්න දැන් අර වේපචිත්ති අසුරේන්ද්‍රය හිතීම හරහායි බැඳෙන්නේ. දැන් ඒකට පොඩ්ඩක් ගලප ගන්න මම දැන් මේ කියන කොටස බුදුරජාණන් වහන්සේ කියනවා අස්මීති භික්කවේ මඤ්ඤිතමේතං. ඒ කියන්නේ මම ඉන්නවා කියලා හිතා ගැනීමක්. දැන් අපිට දැනෙනවා මම ඉන්නවා කියලා හිතනකොට අන්න එතනක් තියෙන හිතා ගැනීමක් කියනවා. ඊළඟට අයං අහං අස්මීති මේ මම වෙමි ආ මේ ඉන්නේ මේ චන්ද්‍රරත්න හාමුදුරුව මේ ඉන්නේ මේ අහවලා කියලා වුණා මේ මොකක් හරි දෙයක් ඈඳගෙන මේ මම වෙමි කියලා හිතාගත්තොත් ඒකත් මේ හිතා ගැනීමක්. මම අනාගතෙදි වෙමි කියලා හිතුවොත් එතනත් තියෙන හිතා ගැනීමක්. මම අනාගතේ නොවිමි කියලා හිතුවොත් එතනත් තියෙන හිතා ගැනීමක්. ඊළඟට තවත් පැත්තකින් කියනවා මේ මම ඉන්නවා මම වෙමි කියලා හිතුවොත් එතන තියෙන යන ප්‍රපංචයක්. මේක මේ අර කලින් විස්තර කරපු අර සිතුවිලි ධාරාවේ එන ආවේගයක් එතන තියෙන්නේ. ප්‍රපංචයක් එතන තියෙන්නේ. පපංචිත මේතං. ඊළඟට එහෙම නැත්තම් මේ මම වෙමි කියලා හිතාගත්තොත් මොකක් හරි දෙයක් ආශ්‍රය කරගෙන මේ රූපේ මම වෙමි මේ සංඥා ගොඩ මම වෙමි මේ හැකියාව මම තමයි මේ තියෙන කුසලතාවයන් මම තමයි මේ තියෙන උපාදීය මගේ තමයි මම තමයි ඔක්කොම ටික මොනවා හරි දෙයක් අල්ලලා මේ මොකක් හරි මේ බාහිර දෙයක් ආශ්‍රයෙන් මම වෙමි කියලා හිතාගත්තොත් එතනත් තියෙන අන්න ප්‍රපංචයක් ඊළඟට අනිත් පැත්තෙන් අපි හිතමු තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔක්කොම මේ මම වෙමි මේක මම නොවෙමි එහෙම නැත්තම් මම අනාගතයේද ඉන්නවද මම අනාගතයේ නැද්ද මේවා සම්බන්ධයෙන් මේ ඔක්කොම මේ මමයා ඈඳ ගැනීම බුදුරජාණන් වහන්සේ කියන මානගත මේතම් මේක මේ මාන්නේ නිසා ආපු දෙයක් දැන් මේ කාරණාව ඊටාම සූක්ෂමයි මොකද අපි භවනාවක් කරනකොට සමහරවිට ඒ තරම් මමෙක් හැදෙන ගතියක් නැහැ හැබැයි අපි ඔන්න හිතමු දැන් මේ භවනාව කරලා ඉවර වෙනවා වගේ යනකොට අපිට හිතෙනවා දැන් මම කොහොමද වාර්තාව ලියන්නේ ඔන්න අපි මමයා හදනවා ඊළඟට තව හිතනවා මම මේක කරා හරියද දන්නේ ඔන්න අපි මමයා හදනවා ඊළඟට අනිත් එක්කන මොනා කරාද දන්නේ මට වනා හොඳට කරාද දන්නේ ඔන්න අපි මමයා හදනවා දැන් අපි හිතනවා මම සෝවන් වුණාද දන්නේ ඔන්න අපි මමයා හදනවා මට සෝවන් වෙන්න බැරි වුණානේ අන්න අපි මමයා හදනවා ඉතින් අපි කිව්වොත් තා මම නම් සෝවන් වුණා මම නම් සෝවන් වෙලා අන්න අපි මමයා හදලා මම සෝවන් වෙලා නැහනේ තාමත් බැරි වුණානේ අන්න අපි මමයා හදලා ඔය හැම තැනදීම පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ භාෂාව අල්ලගෙන අපි කොයිතරම් හිතන්න දක්ෂ වුණත් මේ හැම තැනකම තියෙන අර මායාවේ තොණ්ඩුවට අහුවෙන අහුවිල්ලක්. ඉතින් එතකොට දැන් අපි කෙනෙක් සාමාන්‍යයෙන් ඉතින් එක එක දේවල් Tamanට ආරෝඪ කරගෙන හිතනවා. මම ධනවතෙක්. එතනත් එත අහුවෙලා තියෙන්නේ. මම නම් දුප්පතෙක්. එහෙම හිතුවත් එයා අහුවෙලා තියෙන්නේ. එතකොට අර මමෙක් ඈඳගෙන පුජ්‍යල ස්වරූපයක් ඈඳගෙන අපි කොයි පැත්තට හිතුවත් අහුවෙන අහුවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කෙනෙක් බරපතල වශයෙන් මම සෝවන් වෙලා කියලා හිතුවොත් එතනත් අහුවෙලා තියෙන්නේ. මම සෝවන් වෙලා නැහැ කියලා හිතුවත් එතනත් අහුවෙලා තියෙන්නේ. ඉතින් මේ තරම්ම සූක්ෂමයි මේ කියන කතාව. මේ තරම්ම සූක්ෂමයි ඒකයි බුදුරජාණන් වහන්සේ අර තරම් සූක්ෂම උපමාවක් මෙතන දීලා තියෙන්නේ. අර වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බැමි බුරුල් වීම හෝ තදවීම තීරණය වෙන්නේ හිතේ යන සිතුවිල්ලක් කරහා. ඒ තරමටම සූක්ෂමයි අපේ මේ හිත හිතන ආකාරය හරහා අපි මායාවේ තොණ්ඩුවට අහුවෙන අහුවෙන්නත්. ඉතින් ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මඤ්ඤතං වික්කවේ රෝගෝ. මහන්නේ මෙන්න මේ හිතා ගැනීම ඇවිල්ලා ලෙඩක් රෝගයක්. මඤ්ඤතං වික්කවේ ගණ්ඩෝ. මහන්නේ මේක ඇවිල්ලා විස ගෙඩියක් විස ගඩුවක්. මඤ්ඤතං වික්කවේ සල්ලං. මහන්නේ මේ හිතා ගැනීම ඇවිල්ලා උලක්. ඊළඟට කියනවා පපංචිතං වික්කවේ රෝගෝ. අර කතන්දර ගොතන ගෙතිල්ල චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම කිරීම මේක ඇවිල්ලා ලෙඩක් මේක ඇවිල්ලා රෝගයක් ඊළඟට පපංචිතම් බික්කවේ ගණ්ඩෝ මෙන්න මේ විදිහට ප්‍රපංච කරන එක මේ විදිහට කතන්දර ගොතන එක හිතට ඔහේ ඉබාගාතේ දොඩමළු වෙන්න දෙන එක මේක ඇවිල්ලා විස ගෙඩියක් ඊළඟට පපංචිතම් බික්කවේ සල්ලං මහන්නේ මෙන්න මේ විදිහට මේ ප්‍රපංච කරනවා කියන එක උලක් ඊළඟට කියනවා මානගත මේ තම්බික්කවේ රෝගෝ මේ මාන්නෙන් මම කියලා හිතාගන්න හැටි මම මෙහෙම හිටියම් මම හරි කෙරුම්කාරයෙක් මම තමයි ලොක්කා කියලා මේ හිතාගන්නේ හිතා ගැනීම මේක ඇවිල්ලා ලෙඩක් මේක ඇවිල්ලා රෝගයක් මානගත මේ තම්බික්කවේ ගණ්ඩෝ මේක ඇවිල්ලා විස ගෙඩියක් මානගත මේ තම්බික්කවේ සල්ලං මේක ඇවිල්ලා විස උලක් එතකොට අපි සාමාන්‍යයෙන් හරි කැමති කෙනෙක් වශයෙන් පෙනී සිටින්න ඉස්සරහට පනින්න කෙනෙක් වෙන්න පුජ්‍යලයක් වෙන්න කැපිලා පෙනෙන්න මේ හැම තැනදීම අර මාන්න ඉස්සරහට එනවා. මාන්න ඉස්සරහට එන හැම වාරයක් පාසාම මමෙක් ඉන්නවා. එතන හැබැයි බුදුහාඳුර කියන්නේ මේ ලෙඩක් තියෙන්නේ. මේ තියෙන රෝගයක්. මේ තියෙන උලක්. මේ තියෙන විස ගෙඩියක්. ඉතින් මේ විදිහට මේ කාරණා පෙන්ලා දෙන බුදුරජාන් වහන්සේ ඊළඟට කියනවා තස්මාතිහ බික්කවේ ඔන්න අවවාදයක් දෙනවා අමඤ්ඤමානේන චේතසා විහෙරිසාමාති එවං හිවෝ බික්කවේ සික්කිතබ්බන්ති. ඔන්න අපිට දෙන අවවාදේ තමයි බුදුරජාන් වහන්සේ මහණෙනි මෙන්න මේ නිසා මෙන්න මේ භයංකර තත්ත්වේ නිසා හැකිතාක් මේ වගේ හිතා ගැනීම වලින් බැහැර වෙලා අමඤ්ඤමානේන චේතසා විහෙරිසාමාති තමයි මම කටයුතු කරන්න ඕනේ කියලා හික්මෙන්නේ කියලා කියනවා. ඒ වගේමයි ප්‍රපංච සම්බන්ධයෙන් කියන්නේ අර වගේ කතන්දර ගෙතීම් චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධයෙන් කියන්නේ තස්මාතිහ බික්කවේ නිප්පපංචාරාමේන නිප්පපංචාරාමේන චේතසා විහෙරිසාමාති එවං හිවෝ බික්කවේ සික්කිතබ්බන්ති පුලුවන් තරම් හිතේ මේ ප්‍රපංච ගොඩ නොගන්න ගොඩ නගන්නේ නැතුව ඉන්න තත්වයකින් කතන්දර ගොතන් නැති තත්වයකින් චිත්‍රපටි හදන්නේ නැති තත්වයකින් ඉන්න උත්සාහත් වෙන්න කියලා කියනවා. ඒ වගේම මාන්නේ සම්බන්ධයෙන් කියන්නේ කොහොමද? තස්මාතිහ භික්කවේ නිහතමානේන චේතසා විහෙරිසාමාති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බಂತಿ. එහෙනම් පින්වත්නි අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් අන්න අපේ අර මමය හදන ගතිය අඩුයි. එහෙනම් යම්සි කෙනෙක් බොහොම නිහතමානීව නිවිලා ඉන්නවා නම් අන්න අපි තේරුම් ගන්න ඕනේ ඒ තැනත්තා තුළ මමය හැදිලා අඩුයි. එයාගේ අර උල ඇනිලා නෑ ඒ තරම්ම. එයාට අර ලෙඩේ හැදිලා නෑ ඒ තරම්ම. රෝගේ වැළඳිලා නෑ ඒ තරම්ම. එයාගේ හිතේ අර විස ගඩුවක් නෑ. ඒ නිසා අපි මේ කාරණා තේරුම් අරගෙන තමයි ටික ටික මේ විශේෂයෙන්ම විපස්සනාවට නැඹුරු වෙනකොට අපි මේ ප්‍රපංච දුරු කිරීම සම්බන්ධයෙන් කතන්දර ගොතන එක අඩු කිරීම සම්බන්ධයෙන් සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙන්නේ. කියන්නේ මේක ගැන අපි අවධානයක් යොමු නොකර මේ හිතේ වර්ධනයක් ඇති කරගන්න එක හරිම අපහසුයි. දැන් අපි භාවනා කරන මොහොතේදී අපි මේ අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ටිකක් ওই හිතේ ඇතුලේ කතාව ප්‍රපංච ගෙතෙන හැටි පොඩ අඩු වෙනවා. මොකද අපේ අවධානය තියෙන්නේ මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දෙයක් දිහාවට. හැබැයි අපි මේ වැඩේ ඉවරුණාට පස්සේ අපි ආයෙත් ඔහේ හිතට යන්න ඉඩ හැරියොත් මම මේ කතා කරන්නේ ආරම්භක මට්ටමේදී ඔහේ හිතට යන්න ඉඩ හැරිහාම එයා දුවන්නෙම අර පරණ පුරුදු වලට එයා අර සාමාන්‍ය විදියට ගාල කඩා ගත්තා වගේ සම්පූර්ණයෙන්ම ආයෙත් ගිහිලා කතන්දර ගොතනවා. කතන්දර ගොතගතා ඉන්නවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න වෙනවා මෙන්න මේ ආකාරයෙන් නැවත නැවත හිත කතන්දර ගොතන එකෙන් මම කොහොමද හිත බේරගන්නේ. එතකොට ඇහෙන් රූප දැක්කත් මේ දේ වෙන්න පුළුවන්. ඒකයි අර කිව්වේ මේ විස්තර කරේ මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් එහෙම් දැකිය යුතු රූප හරහා පිනිච්ච රූප හරහා අන්න චක්කු විඤ්ඤායේ ස්වරූපේසු මේ ඒ රූප හරහා අතීත අනාගත සම්බන්ධයෙන් වර්තමාන සම්බන්ධයෙන් රූප හරහා මෙන්න මේ ප්‍රපංච ගොඩ නැගෙන්න පුළුවන්. සද්ද සම්බන්ධයෙන් මෙන්න මේ කතාව ගොඩ නැගෙන්න පුළුවන්. ගඳ සුවඳ සම්බන්ධයෙන් මේ කතාව ගොඩ නැගෙන්න පුළුවන්. රස සම්බන්ධයෙන් මේ කතාව ගොඩ නැගෙන්න පුළුවන්. කයේ ලැබෙන ස්පර්ශයන් සම්බන්ධයෙන් මේ කතාව ගොඩ නැගෙන්න පුළුවන්. ඊළඟට හිතට එන අරමුණු සම්බන්ධයෙන් මේ කතාව ගොඩ නැගෙන්න පුළුවන්. එහෙමනම් අපි කොයිතරම්නම් පරිස්සම් කරගන්න වෙනවද මෙන්න මේ ඉන්ද්‍රයන් ටික. එතකොට මෙන්න මේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම ඒ නිසා අපි යම් උනන්දුවකින් කරගන්න වෙනවා. ඒ නිසා අපේ ඇහැට රූප පෙනුන පළියට රූප පෙන්වන්න ගියොත් අපිට මේක කවදාවත් අවසන් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දැනටමත් හිත කෙලෙසිලායි තියෙන්නේ. ටොන් ගණන් අපේ හිතේ කෙලෙස් තියෙනවා. ඉතින් මේකට තවත් කෙලවරක් නැතුව ආයෙත් ආයෙත් මේක දාගන්න පටන් ගත්තොත් එන්න ඉඩ දුන්නොත් මේක කවදාවත් ඉහළ ඉවර කරන්න වෙන්නේ නැහැ. අවසන් කරන්න වෙන්නේ. ඒ නිසා අන්න අපිට ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. කනෙන් ශබ්ද ඇසීම සම්බන්ධිනුත් එහෙමයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය සම්බන්ධයෙන් අපේ මේ සැලකිලිමත් වීම එකාතකින් අපිව ආරක්ෂා කර ගැනීමක් වෙනවා. මොකද ඉන්ද්‍රිය අසංවරයකින් අපි කටයුතු කරන්න ගත්තොත් හරියට නිකන් අර අපි ගංගක මුහුදක යනකොට අපේ ගමන් කරපු යම් කෙසේ අපි තුමු ඔරුවකට බෝට්ටුවකට හිලක් හැදුනහම කෙලවරක් නැතුව වතුර එනවා ඇතුළට. අපි කොයිතරම් ඒ වතුර ඉස්සත් ඒ එන එක වැළක්වේ නැත්තම් මේක කවදාවත් ඉවර වෙන වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ අපි උත්සාහත් විය යුතුයි මේ භවනා කරනකොට මේ අපේ ඉඳුරන් ටික ටිකක් ආරක්ෂා කරගෙන රැකගෙන ජීවත් වෙන්න. මේ ඉන්ද්‍රියසු ගුත්වද්දාරේ ద్వාරතා කියලා කියනවා. ඉන්ද්‍රියසු ගුත්වද්දාරතා. ඉන්ද්‍රියන් වැසූ පියන් නැතුව කටයුතු කරන්න අන්න උත්සාහත් වෙන්න වෙනවා. මොකද එහෙම කරේ නැත්තම් නැවත නැවතත් ඔන්න ඇහැ හරහා හිත නැවතත් කෙලස් බරිත වෙනවා. කෙලස් වලින් තෙත් වෙනවා. ආයෙත් කන හරහා මේ කෙලස් ඇවිල්ලා ආයෙත් අන්න හිත කෙලස් වලින් තෙත් වෙනවා. නාසය හරහා කෙලස් ඇවිල්ලා අවදි වෙලා ආයෙත් හිත කෙලස් වලින් තෙත් වෙනවා. දිව හරහා රසයන් ඇවිල්ලා ඒ හරහා නැවතත් හිත කෙලස් වලින් තෙත් වෙනවා. කය හරහා යම්කිසි අරමුණු ආවට පස්සේ අපි ඔහෙ ඒවට ඉඩ දුන්නාම අපේ හිත නැවතත් කෙලසෙනවා. හිතට එන අරමුණු සම්බන්ධයෙන්ුත් අපි කිසිම ਵਿਚාරයක් නැතුව හිතන්න ගත්තහම ඒ හරහාත් අර නූපන් කෙලස් අන්න ආයි උපදිනවා. ඒ නිසා පින්වත්නි අපිට වීරයක් වඩන්න වෙනවා. මේ දැන්නට හිතේ තේනවනම් යම්කිසි සාමකාමී තත්ත්වයක්. දැන් මේ පිඟුතුන්ට මේ ඉන්න අවස්ථාවේ ද්වේෂයක් ඇවිසිලා නැහැ. සමහරට රාගෙත් ඇවිසිලා නැහැ. එතකොට අන්න පුළුවන් නම් මෙන්න මේ දැනට තියෙන මේ සාමකාමී තත්ත්වේ මම රැකගත යුතුයි. මේ හිතේ දැනට තියෙන නිකලස් ස්වභාවය මම රැකගත යුතුයි. තව පොඩ්ඩක් හරි පවත්වා ගත යුතුයි. කියන මෙන්න මේ බඳු උවමනාවක් අපේ හිතේ ඇති කරගන්න වෙනවා. මෙන්න මේකට කියනවා සංවර ප්‍රධානී කියලා. කියන්නේ සංවර කරගැනීම සඳහා අපි ප්‍රධාන වීරයක් උපදවන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ හිතේ සංසුම් බවක් තියෙනවා නම් මෙන්න මේ සංසුම් බව මම කොහොමද තව ටිකක් පවත්වන්නේ? මේකට පින්වත්නි අපි උනන්දුවක් ඇති කරගන්නේ නැතුව අපේ හිතේ ඌමනාවක් ඇති කරගන්නේ නැතුව මේක පිටින් එන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දැන් තියෙනවා නම් හිතේ යම් සාමකාමී තත්වයක්, පැහැදිලි තත්වයක්, තැම්පත් වෙච්ච තත්වයක්, නිවිච්ච තත්වයක්, අන්න ඒ තත්වය මම රැක ගන්න වෙනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. දැන් දැනට නූපන්නා වූ අකුසල් නූපද වීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එහෙමනම් අපිට ඒ සඳහා ඡන්දයක් ඇති කරගන්න වෙනවා. ඒ සඳහා ඌමනාවක් අපිට අවශ්‍යයි. ඇති කරගන්න වෙනවා ඌමනාවක්. ඒ සඳහා වෑයමක් දරන්න වෙනවා. ඒ සඳහා වීරයක් අරඹන්න සිද්ධ වෙනවා. ඒ සඳහා නොපසුබස්නා වීරයක් අරඹන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අන්දමින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට අපිට මේ කරගෙන යන වැඩේට විවිධාකාර පැතිවලින් තමයි දැන් එළබෙන්න සිද්ධ වෙන්නේ. මොකද තියෙන ප්‍රශ්නේ අපි හිතන තරම් සරල නෑ. අපේ හිතේ මේ තියෙන ගැටලුව අපි නිකම් පොතක් බලලා තර්ක ඥාණයෙන් විතරක් විසඳන්න පුළුවන් හැකියාවක් නෑ. හිතීම තුලින් නිවන් දකින්න බෑ. ඒ නිසා ඔන්න අපි කල්පනා කරන්න වෙනවා මේ බුදුරජාන් වහන්සේ මොකද්ද පෙන්වන පාර. අන්න අපිට එහෙමනම් ඉස්සෙල්ලා කය සංවර කරගන්න වෙනවා. අපිට වචනය සංවර කරගන්න වෙනවා. අන්න අපිට සීලයක් අවශ්‍ය වෙනවා. ඊළඟට මොකද සංවර කරගත්තේ නැත්නම් ආයෙත් අන්න ඉඳුරන් හරහා ආයෙත් හිත කෙලසෙන්නේ. හිත ආයෙත් දූෂණය වෙන්නේ. ඊළඟට මේ ඉඳුරන් සංවර කරගන්න අන්න ඉන්ද්‍රිය සංවරයකට යන්න සිද්ධ වෙනවා. ඇහැ පෙනුන පමණින් ඇහැට රූප පෙන්වන්න නැතුව මොනවාද මේ පෙන්වන්නේ මම ඇහැට කියන එක දැන අපි සැලකිලිමත් වෙන්න වෙනවා. නොමිලේ ලැබුණට මේ සමාලාට පෙන්වන දේවල් නම් නොමිලේ තමයි ලැබෙන්නේ. හැබැයි මේ හරහා හිතට මොකද වෙන්නේ? මේවා බැලුවහම මගේ හිතේ ඇතිවන පරිවර්තනය මොකද්ද? හිතේ තිබෙන දැනට තියෙන සාමකාමී తত্ত্বය රැකගන්න මට පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ සාමකාමී తত্ত্বය මට නැති වෙලා යයිද? විනාශ වෙලා යයිද? නැවතත් හිතේ මේවා බලලා රාගය ඇවිස්සෙයිද? නැවතත් මේවා බලලා මගේ හිතේ ද්වේෂය ඇවිස්සෙයිද? කියලා අපි පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. එහෙමනම් පින්වත්නි අපි ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති බලනකොට අපේ හිතේ රාගය ඇවිස්සෙනවද? ද්වේෂය ඇවිස්සෙනවද? හිත තව තව පැටලෙනවද? හිතේ අවිනිශ්චිත භාවයක් ඇති වෙනවද? ඉතින් මේවා ගැන පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. ඉතින් මේ කාලේ අර කීයේත් මතක් කරා වගේ මේ තොරතුරු තාක්ෂණය හරහා බොහොම පහසුවෙන් අපිට මේ ඉන්ද්‍රයන් ටික පිනව ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔය ඔක්කොම ටික අනුභව කරන්නේ ගිහිල්ලා තැම්පත් වෙන්නේ අන්තිමට හිතේ. ඒතර හිතට වෙන මේ කරදරේ අර වෙන වෙහෙස එකwidehatකින් අපි සැලකිලිට ගත්තේ නැත්තම් අපි බොහෝම ලාබෙට අපේ හිත කෙලස ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේ අතරට තමයි අපි මමිකුත් තැඳගෙන තවත් මේක පටලවා ගන්නෙ. දැන් අර බුදුරජාන් වහන්සේ දීපු උපමාවේදී අර යවහල් මිටියක් ගෙනල්ලා 6 දිනක් තැළුවාම හොඳටම තැල්ලා තියෙද්දි 7 වෙනියකුත් ඇවිල්ලා තලනවා. එතකොට ඉතින් ඒක පිටි බවටමපත් වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ මෙච්චරට මේ හිතේ පැටලිලි සහගත මිනිස්සයා දැන් බුදුරජාන් වහන්සේ කියන ඔන්න අනාගත භවයක් ගැනකුත් හිතනවලු. මම දැන් ගිහිලා දෙවි කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් මොකෙක් වෙද දන්නේත් නැහැ කියනවා. අනාගතයක් ගැනත් අනාගත භවයක් සම්බන්ධනොත් හිතුවාම තවත් වෙහෙසටපත් වෙනවලු. ඉතින් ඒ නිසා අපිට මේක මේ හිතීම තුලින් නෙමෙයි මේ කාර්ය ගොඩදා ගන්න වෙන්නේ. මේ එරිලා ඉන්න මඩවලෙන් ගොඩ එන්න වෙන්නේ හිතීම හරහා නෙමෙයි. හිත දමණය කිරීමකට මේ හිතන චක්‍රයේ තියෙන විෂම භාවයේ තේරුම් අරගෙන හිතට ඔහේ හිතන්න ඉඩ නොදී අන්න අපිට බුදුන් සරණ යන්න වෙනවා. බුදුරයන් වහන්සේ මේ හිත ගොඩගන්නා ආකාරය පෙන්ලා තියෙන්නේ කොහොමද කියන එක අපිට විමසන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ මම ශ්‍රාවකෙක් පමණයි කියලා අන්න අපිට නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. එතින් තමයි අන්න අපි නිවරදිව නිහතමානීව අන්න බුදුන් සරණ යන්නේ. බුදුන් සරණ ගිහිල්ලා අන්න බලනවා මොකක්ද දැන් බුදුහාඳුරු මේකට දීලා තියෙන පිළිතුර. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ඔන්න සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ශෝක පරිද්දවානං සමතික්කමයි. මේ තියෙන හිතේ දුක් දොම්නස් දුරු කරගන්න, ශෝකයන් දුරු කරගන්න, ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, විවිධාකාර දුක් දොම්නස් දුරු කරගන්න, ශෝක පරිද්දවානං සමතික්කමාය, ඥායස්ස අධිගමාය. අන්න මේ පාරක් දැන ගැනීම සඳහා, යායුතු පාර මෙන්න මේකයි කියලා වටහා ගැනීම සඳහා හතර සතිපට්ඨානයක් දේශනා කරනවා. දැන් මේක තමයි පින්වත්නි ගොදුරු බිම වශයෙන්, ගෝචර භූමියේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද මේ ගොදුරු බිමෙන් ගෝචර භූමියෙන් අයින් වුණ ගමන් ආයි අර මාර විශේෂයට තමයි වැටෙන්නේ. මාරයා කොයි වෙලාවෙත් තොණ්ඩු දාන්න බලාගෙන ඉන්නේ. එතකොට අපි මේ සතර සතිපට්ඨානෙන් පිට පැනපු ගමන් අන්න මාර තොණ්ඩුට ආයිත්පත් වෙනවා. අර හිතන පැත්තට අපි ආයි යවෙනවා. අපි එක සතිපට්ඨානයක් ගත්තොත්, කායනුපස්සනාව ගත්තොත් අපි මේ කය පාවිච්චි කරනවා පුළුවන් තරම් අපේ සිහිය පිහිටවන්න. ඊයේත් අපි කතා කළා මේ තරම් අවුල් සහගත වෙලා තියෙන ව්‍යාකූල වෙලා තියෙන පැටලලා තියෙන මනසට පිළිසරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතිය. සිහිය. මනස්සකෝ බ්‍රාහ්මණ සතිපටිසරණಂತಿ. ඒතර ඒක පටන් ගන්න වෙනවා අන්න කායानुපස්සනාවකින්. එතකොට ඒ කායानुපස්සනාවෙන් පටන් ගන්නකොට අන්න අපි සරලව පටන් ගන්නත් වෙනවා. මේක ඊටාම කියන්නේ සංකීර්ණ කරගෙන හිතලා පටලෝගෙන පටන් ගන්නත් බෑ. ඒ වෙනුවට බුදුහාමුදුර සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ අපිට පටන් ගන්න පුළුවන් තැනකින් තමයි කියලා දෙන්නේ. ඒ නිසා සරලව කියලා දෙනවා. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම හිති පජානාති. ඊටාම සරලව කියලා දෙන්නේ. මේ යනකොට යන බව දැනගන්නවා. එතකොට මේ වර්තමානෙට අන්න අපි එනවා. දැන් අර වෙන වෙන දේවල් හිතාගෙන යනව නෙමෙයි, චිත්‍රපටි හිතේ හදා යනව නෙමෙයි, ප්‍රපංච ගොත ගොතා යනව නෙමෙයි. මේ යන බව දැනගෙන යනවා. මේ වර්තමානයේ ජීවත් වෙමින් යනවා. අන්න අපි අර සිහින ලෝකෙන් අයින් වෙලා අන්න සැබෑ ලෝකයේ තුල යනවා අපි දැන්. සක්මනක් කරනවා. ඊළඟ නිසින්නෝවා නිසින්නෝම හිති පජානාති. හිඳගෙන ඉන්නකොට අපි ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්නවා. ඒ වෙලාවෙත් මේ ඉඳගෙන වෙන වෙන දේවල් කල්පනා කරනව නෙමෙයි. ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්නවා. මේක ඊටාම සරලයි. නමුත් මේක තියෙන ගැඹුර අර සෑහෙන්න විස්තර කළම අපිට තේරුම් ගන්න වෙනවා. ඇයි මේ තරම් සරල දෙයක් කරන්න කියන්නේ? එහෙම නොකරොත් අන්න හිත වෙන දෙයකට යනවා. හිත ගිහිලා ආය ප්‍රපංචයකට යනවා. ඒක දිගට ගියාට පස්සේ අන්න අපි ආයි වහලෙන් බවටපත් වෙනවා. අපිටවත් නවත්ත ගන්න බෑ හිතන එක දැන්. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා තිතෝම්මා තිතෝම හීති පජානාති. ඔන්න හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. තමන්ට දැනෙනවනේ. ඕකට හිත ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ ඉරියව් ටික හරහා වුණත් මේ ඉරියව් හතර හරහා වුණත් කෙනෙකුට වර්තමානයේ සිට පවත්වන්න පුළුවන්. ඉරියව් හතර භාවිතා කරන්න පුළුවන් මේකට ආයුධයක් වශයෙන්. හරියට මේ නැවක් නැංගුරමක් ලැබුවාම ඒකෙන් හෙල්ලෙන්නේ නැහැ. ඒක නිසා ආරක්ෂා වෙනවා. ආයේ ගසාගෙන යන්නේ නැහැ. අන්නේ වගේ අපේ මේ කයම පාවිච්චි කරනවා හිත රැක ගැනීම සඳහා. හිතට අරමුණක් කරලා දෙනවා මේ කය. එහෙම නැත්තම් අන්න හිත ආයෙත් අතීතයේ අර දැකපු දේවල් සම්බන්ධයෙන් ගින කතන්දර ගොතනවා. එහෙම නැත්තම් අනාගතයේදී මෙන්න මේ මේවා හම් වෙයි කියලා හිතාගෙන කතන්දර ගොතනවා. නැත්තම් දැන් දකින්න දේ සම්බන්ධයෙන් කතන්දර ගොතනවා. ඒ නිසා අපි නැවත නැවත මේ වර්තමාන අරමුණක වර්තමාන කයේ වර්තමාන ඉරියව්වේ නැවත නැවත හිත පවත්වන්න අන්න අර විෂම චක්‍රයෙන් නැත්තම් අපේ තියෙන මේ විෂම චින්තන රටාවෙන් අයින් වෙලා අපි මෙන්න මේ පැහැදිලි සරල වර්තමාන අරමුණක හිත පවත්වන්න පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැනකින් තමයි බුදුහාමුදුරුව අපිට පටන් ගන්න කියලා කියන්නේ. කායानुපස්සනාවකින් පටන් ගන්න කියලා කියනවා. ඉතින් මේකෙම තව පැති විහිදලා විස්තර කරලා තියෙනවා. ඒ නිසා ආනාපාන සති සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ සතෝව අස්ස සති සතෝ පස්ස සති. දැන් අපි උපන් දවස් ඉඳන් හුස්ම ගන්නවා. නමුත් අපි සිහියෙන් හුස්ම අරගෙන නැහැ. එහෙම නැත්නම් හුස්ම ගැනීම සම්බන්ධයෙන් අපි සිහිය පවත්වලා නැහැ. ඒක සතියට හසු කරගෙන නැහැ. එහෙනම් බුදුහාමුදුරුව කියන පුළුවන් ද දැන් මේ ආස්වාසය සිද්ධ වෙනකොට ඒ ගැන සතිමත් වෙන්න. මොකද මේ කයට බැහැ අනාගතයට යන්න, මේ කයට බැහැ අතීතයට යන්න, මේ කයේ මුළු ක්‍රියාකාරීත්වයම මේ මොහොතේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට තියෙන ලොකුම ලාභය තමයි එහෙමනම් මේ නොමිලෙම මේ තියෙන කයම පාවිච්චි කරා නම් ආයි වෙන පිටින් ගන්න දෙයක් නැහැ. මේ දැනට ක්‍රියාත්මක වෙන කයම අපිට පාවිච්චි කරා නම් අන්න අපිට බොහොම පහසුවෙන් අන්න මේ වර්තමානයට හිත ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ වාසිය අපි තේරුම් අරගෙන ඔන්න අපි වර්තමාන අරමුණක හිත පවත්වන්න ආනාපාන සතිය පොන්න බුදුහාඳුර කියන්නේ සතෝ වාස සති සතෝ පස්ස සති. තාම සරල මට්ටමින් පටන් ගන්න. එතකොට මේක කරද්දී ආයෙත් අත අර හිත මේ හිතේ පරණ පුරුද්දට අතීතයට යන්නේ අනාගතයට යන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අපි උත්සාහය අතහරින්නේ ආයෙත් අපිට මතක් වෙන වෙලාවට සිහිය එළඹෙන වෙලාවට ගෙනලා ආයෙත් මේ වර්තමාන අරමුණේ තියෙනවා. ආයෙත් ඔන්න අරමුණු කීපයක් බලනවා. ආයෙත් හිත අතීතයට අනාගතයට යනවා. ආයෙත් ගෙනලා මෙතනම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගමනකින් තමයි අපිට ආරම්භ කරන්න වෙන්නේ. දැන් මෙහෙම ආරම්භ කරන සතිය ටික ටික ඔන්න වර්ධනය වෙනවා. හරියට නිකන් අපි පිහියක් මුවත් තිනකොට ඒ මුවත් තින වාරයක් ගානේ පිහියේ මුවහත මුවහත් වෙනවා වගේ අපේ හිත මේ වර්තමාන අරමුණක නැවත නැවත එළඹවන්න එළඹවන්න යොමු කරවන්න යොමු කරවන්න අපේ සිතේ සතිය කියන ගුණධර්මය අන්න බිඳුව බිඳුව නැත්තම් දශමේ දශමේ අන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේක බලාපොරොත්තු වුණොත් එහෙම මේ දවසෙන් ඔක්කොම ටික කරගන්න පුළුවන්. එක පරයන්කෙන් ඔක්කොම හරි එක සක්මනකින් මම සෝවාන් වෙනවා නැත්තම් රහත් වෙනවා කියලා හිතාගත්තත් ඉතින් එතන තියෙන්නේ මුලාවක්. මොකද අපි තේරුම් ගන්න ඕනේ අපි දැනටමත් පැටලලා ඉන්නේ. දැනටමත් හිත හෙම්බත් වෙලායි තියෙන්නේ. හිත දැනටමත් ව්‍යාකූල තත්ත්වයක තියෙන්නේ. එහෙනම් මේ බුධාඳුර කියන පාර අපි ටිකක් පරිස්සමෙන් කල් අරගෙන දියත් කරන්න වෙනවා. මේක ඕනට වඩා තද්ද කරගෙන කරගෙන යන්නත් බෑ. ඕනට වඩා අත්හැරලා දාලා පස්සේ කරනවා කියලා මේ කරන්නත් බෑ. දැන් තියෙන මොහොතෙන් පටන් අරගෙන සහල්ලෙන් කරගෙන යන රටාවක් අපි අල්ල ගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි සක්මනක් උදාහරණයක් ගත්තොත් සක්මනක පාදයක් තියෙනකොට අන්න අපි එතන හිත පිහිටවන්න උත්සාහත් වෙනවා. ඉතින් මේකට නානක් ප්‍රකාර උපක්‍රම අපි පාවිච්චි කරනවා. මානසිකාරය කියන එක මේකට පාවිච්චි කරන එකම මේ එක්තරා උපක්‍රමයක්. ඒ තමයි අපි මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඒ කියන්නේ අපේ හිත හරෝපු තැනකින් තමයි මේ දේවල් හටගන්නේ නැත්නම් අපිට හම්බ වෙන්නේ. දැන් අපි පාදයේ පොළවේ වදිනකොට එතන ඒ දැනීමට හිත හැරෙවුවා නම් නාන ප්‍රකාර දේවල් ඇහැට පේනවා සද්ද ඇහෙනවා ඒවත් තියෙන්දි මේ පාදයේ දැනෙන දැනීමට හිත හැරෙවුවා නම් අන්න අපිට ඒ අරමුණ ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ අරමුණට හිත ගන්න පුළුවන්. ඊළඟට ඊළඟ පාදයේ දකුණු පාදයේ වදිනවා. එතෙන්ට අන්න හිත හරවනවා. දැන් අර වම් පාදයේ තියෙච්ච හිත මානසිකාරය අන්න දකුණු පාදයට හරවනවා. අන්න එතෙන්ට හිත එකඟ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ විවිධාකාර හැකියාවන් රසක් අපිට උද්දීපනය කරගන්න එහෙම නැත්නම් ඉස්සරහට ගන්න සිද්ධ වෙනවා. මෙහෙම මෙහෙම ටික ටික ඉස්සරහට ගන්න ගන්න අන්න සතිය ඉස්සරහට ගන්න ගන්න අපේ හිතේ පොඩියට අන්න පරිවර්තනය සිද්ධ වෙනවා. අර අපි මෙතෙක් කාලයක් සම්පූර්ණයෙන්ම සිහින ලෝකේ හිටියානම් අන්න දැන් සිහින ලෝකෙන් එළියට ඇවිල්ලා චිත්‍රපටියෙන් චිත්‍රපටි ශාලාවට එන ඔන්න පුටුවක් උඩ ඉන්නවා කියන මතක් වෙනවා. නැත්තම් සිහිනෙන් අවදි වෙලා ආ ඒක සිහිනයක් නේද කියලා මොහොතකට හරි මතක් වෙනවා. හැබැයි ආයෙත් සිහිනෙට යනවා. ඒ වගේ තමයි අපේ සතිය පිහිටන අවස්ථාවේදී එක්තරා අන්දමක හැඳිනීමක් එනවා. ආ මේ වෙලාවේ මෙහෙම දෙයක් දැනෙනවා කියලා. හැබැයි හිත පරණ පුරුද්දට ආයෙත් අතීතයට අනාගතයට සිහින ලෝකෙට ආයෙත් යනවා. හැබැයි අපිත් අතරින් නැතුව ආයෙත් ගෙනලා වර්තමානයේ තියෙනවා. ඉතින් මෙහෙම මෙහෙම කරගෙන යන යෑමේදී තමයි පොඩ පොඩ අන්න සිහිය පිහිටන කාල පරිච්ඡේදය පොඩ්ඩක් අන්න වර්ධනය වෙනවා. විනාඩියක් සිහියෙන් ඉන්න පුළුවන්. විනාඩි දෙකක් සිහියෙන් ඉන්න පුළුවන්. විනාඩි පහක් සිහියෙන් ඉන්න පුළුවන්. විනාඩි 10ක් සිහියෙන් ඉන්න පුළුවන්. අන්න අපි අවදියෙන් ඉන්න ගතියක් සිහියෙන් ඉන්න ගතියක් වර්තමානයේ ඉන්න ගතියක් ඔන්න හිත හඳුන ගන්නවා. මෙතෙක් කාලයක් හිත හඳුනගෙනවත් තිබුණේ නැහැ හැමදේයක්. හිත අන්න හඳුන ගන්නවා. ආ මෙහෙමත් ඉන්න පුළුවන්. හැබැයි තාම පවත්වන්න බෑ. තාමත් එයාට තාම අර පරණ පුරුද්දට එයා ආයෙත් අර ලෝකෙටම පනිනවා. හැබැයි පන්න හඳුන ගැනීමක් සිද්ධ වුණා. සති මාත්‍රයක් අන්න අපි හඳුනගත්තා. ඕකන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න අපි උත්සාහයෙන් අන්න කයේ හිත පවත්වන්න පවත්වන්න කයම පාවිච්චි කරන්න පාවිච්චි කරන්න අන්න අපිට මේකේ තියෙන වටිනකම මේකේ තියෙන රසය පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. දැන් අපි මේක සෑහෙන්න වර්ධනය කරන්න වෙනවා. එක අතකින් අර සාමාන්‍ය මේ හතර ඉරියව්ව පමණක් නෙමෙයි බුදුරජාන් වහන්සේ කියනවා අන්න දැන් මේක තව ටිකක් වර්ධනය කළා යොමු කරන්න. දැන් ඉස්සරහා බලනකොටත් සතියෙන් කරන්න, පැත්ත බලනකොටත් සතියෙන් කරන්න, ඊළඟට කතා කරනකොටත් සතියෙන් කරන්න, නිශ්ශබ්දව ඉන්නකොටත් සතියෙන් ඉන්න, ඊළඟට මොනාහරි කනකොටත් ඒකත් සතියෙන් අනුභව කරන්න, මොනාහරි බොනකොට ඒකත් සතිමත්ව බොන්න, ඇඳුමක් පළඳුමක් අඳිනකොට පළඳිනකොට ඒක සිහියෙන් කරන්න, කොහේරි යනකොට එනකොට ඒකත් සිහියෙන් කරන්න, හිටගෙන ඉන්නකොට සිහියෙන් කරන්න, ඉඳගෙන ඉන්නකොට සිහියෙන් ඉන්න, අඩුතරමින් මල මුත්‍ර පහ කරද්දි ඒ කටයුත්තත් සිහියෙන් කරන්න. ඔන්න පින්වත්නි කිසිම තැනක් ඔන්න දැන් අතහරින්න නැහැ සිහිය පිහිටවන්න බැරි. දැන් අපි උනන්දු වේ යුතුයි, උත්සාහත් වේ යුතුයි මෙන්න මේ සතිය කියන ගුණධර්මය මෙන්න මේ වගේ අපේ මුළු ජීවිතයටම ඈඳ ගන්න, ජීවිතයටම බැඳ ගන්න, ජීවිතය තුළම අපේ සිද්ධ වෙන නානප්‍රකාර ක්‍රියාකාරීත්වයන්ට මෙන්න මේ සතිය කියන හැකියාව ඈඳ ගන්න. එහෙම නැතුව අපිට නිකාම් මේ පරයන්කයකදී සිහිය පවත්වන්න උත්සාහත් තුන පමණින් නැත්තම් සක්මනකදී සිහිය පවත්වන උත්සාහතුන පමණින් අපිට සාර්ථක වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ හිත දැනටමත් අවුල් වෙලා ඉන්නේ. ඉතින් මේක ගොඩ ගන්නම් තියෙන්නේ මම සෑහෙන්න යමක් කළ යුතුයි. මගේ පැත්තෙන් සෑහෙන උනන්දුවක් ගත යුතුයි. ඒකයි අපි උත්සාහත් වෙන්න ඕනේ අපි ඉන්න අපි දැනට වැටලා තියෙන තත්ත්වය. අපි දැනට මේ කොයිතරම්නම් එරිලාද ඉන්නේ කියන එක අපි හඳුනගන්නේ නැතුව අපිට ගොඩ එීමක් නැහැ. අපි දැනටවත් ප්‍රශ්නයකේ ඉන්නේ කියලා තේරෙන්නේ නැත්නම් අපි දැනටත් මේ හිරගයක් ඇතුලේ ඉන්නේ කියලා අපිට තේරෙන්නේ නැත්නම් අපිට හිරගෙන් එළියට එන්න හිතෙන්නේ නැහැ. අපි හිරගේ ඇතුලේ කසාද බඳිනවා. හිරගේ ඇතුලේ අපිට දරුවෝ හම්බ වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් කෙනෙක් හඳුනා ගන්නවා නම් මේ ඇවිල්ලා හිරගයක්. මෙතන තියෙන දුකක්. මේකෙන් මං කොහොමද එළියට යන්නේ? මේ දකින්නේ සිහිනයක්. මං කොහොමද මේ සිහිනට අවදි වෙන්නේ? මෙතන තියෙන චිත්‍රපටියක්. මං කොහොමද මේ චිත්‍රපටියක් වශයෙන් දැකගන්නේ? මෙන්න මේ වගේ අපේ දෘෂ්ටි කෝණේ අමුතු පරිවර්තනයක් අපේ මේ සැබෑව සම්බන්ධයෙන් යම් වැටහීමක් හිතේ ඇති වෙනවා නම් අන්න අපිට උනන්දුවක් ඇති වෙනවා. මේ දේ මම කොහොම හරි කරගන්න ඕනේ කියලා අන්න හිතේ අදිෂ්ඨානයක් ඇති වෙනවා. ඉතින් මේ දේ ඊටාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි සිහිය දියුණු කරනකොට මේ පින්වතුන් හඳුනා ගන්න හැකියතා කොහෙන්ද මේක තව වර්ධනය කරගන්න මට අවස්ථාව තියෙන්නේ. පරයන්කේ හැරුණාම මං ඉඳගෙන භවනා කරන කාල පරිච්ඡේදේ හැරුණාම මං තව කොහෙද සතිය දියුණු කරන්න පුළුවන්. සක්මන් කරන අවස්ථාව හැරුණාම මම කොහෙද තව සතිය දියුණු කරන්න පුළුවන්. කියලා තම තමන් හඳුනා ගන්න ඕනේ තම තමන්ගේ පෞද්ගලිකව කොහේ කොහෙද මට මේක තව දියුණු කරගන්න පුළුවන්. මොන මොන උපක්‍රම පාවිච්චි කළාද නැවත නැවත මම මේ සැබෑ ලෝකෙට එන්නේ. මොකද අපි වැඩක් කරන්න ගියාමත් නොදැනුවත් මේ වැඩේ තුල එල්බ ගන්න ස්වභාවයක් ඒ තුලම ගිලෙන ස්වභාවයක් තියෙනවා. අන්තිමට ඒ ලෝකෙකට අපි යනවා. නොදැනුවත්වම වගේ යනවා. අර ප්‍රපංචයක වෙනදී අපිට මේ වැඩේ හරහත් වෙනවා. දැන් කායික ස්පර්ශයක් අපි මේ ඇහෙන් දකින රූපයක් කිව්වහම අපිට සාමාන්‍ය හිතන්නේ අපි ඇහෙන් දකින දර්ශනයක් විතරයි. නමුත් අපි පත්‍රයක් බලද්දී ඒ පත්‍රයේ තියෙන ප්‍රවෘත්ති ටික හරහා ඒ පත්‍රයේ තියෙන යම්කිසි දෙයක් හරහා අපි ඒ හරහා ඉන්නකොට ඒ තුල නිමග්න වෙනවා. ඒ තුල අපි අසරණ වෙනවා. ඒ තුලට අපි වහලෙබ්බවටපත් වෙනවා. ඉතින් මේ ඇහෙන් ගන්නා කනෙන් ගන්නා දිවෙන් ගන්නා නාසෙන් ගන්නා කයෙන් ගන්නා හිතින් ගන්නා මේ අරමුණු වල කොයි කොයි අවස්ථාවන් වලදීද මම අර වහල් භාවයට යන්නේ කොහොමද මම මේ වහල් භාවයෙන් අත මිදෙන්නේ කොයි කොයි අවස්ථාවන් වලදී මට ඒ සඳහා උත්සාහයක් දැරිය හැක්කේ කියලා අන්න අපි ගැනම හිතලා අපේම මේ දිනචරියාව සම්බන්ධයෙන් අපිට වෑයම් කරන්න සිද්ධ වෙනවා අපිවම එළියට ගන්න අපිවම අවදි කරගන්න අපිට වෑයමක් දරන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ වෑයම දරන එක අපි කළ යුතුයි. මේක පින්වත්නි අපි වෙනුවෙන් අපේ දරුවන්ට කරන්න බෑ. මේක අපි වෙනුවෙන් අපේ දෙමව්පියන්ට කරන්න බෑ. අපි වෙනුවෙන් අපිට සල්ලි දීලා වෙන කෙනෙක් ලව්ව මේ දේ කරගන්න බෑ. මේ දේ අපිම කළ යුතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ, සර්වඥන් වහන්සේ වුණාට උන්වහන්සේටවත් බෑ අපිව මේ අපි ඉන්න සිහිනෙන් එළියට ගන්න. උන්වහන්සේට කියලා දෙන්න පුළුවන් මේ ඉන්න සිහිනයක කියලා දෙන්න පුළුවන්. ඒ හැරුණා කොට අපි දැනගන්න ඕනේ සිහිනෙන් අවදි වෙන්න. බුදුන් වහන්සේ කියනවා තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තතග්ගතා. මේ ඔබලා විසින්ම නුඹලා විසින්ම මේ කෙලස්ථාන වීරය කළ යුතුය. තථාගතයන් වහන්සේලා මඟ පෙන්වන්නෝ පමණයි. ඉතින් එහෙනම් බුදුරයන් වහන්සේ ඒ තමන් වහන්සේ දැනගෙන මේ සූත්‍රයේදී කාලකාරාම සූත්‍රයේදී මේ බුදුරයන් වහන්සේ અભිහිතව කියනවා ඒ අපි දන්න ටික උන්වහන්සේ දන්නවා කියන එක. ඒක අපි තේරුම් ගත යුතුයි. එතනදී අපි සරණ යන්න වෙන්නේ මම කොයි තරම් දේවල් දැනගත්තත් මම කොයි තරම් මට උපාධි ටික තිබුණත් කොච්චර තිබුණත් මට වඩා බුදුහාමුදුරු දන්නවා කියලා අන්න අපිට අපිව යටට දාලා බුදුරජාන් වහන්සේව ඉහෙලට ගන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ මම ඇවිල්ලා ශ්‍රාවකෙක් පමණයි. භගවා ජානාති න අහං ජානාමීති. භාගතුන් වහන්සේ දන්නවා මම දන්න දෙයක් නැහැ කියලා අන්න අපිව යටට දා ගන්න සිද්ධ වෙනවා. අන්න නිහතමානීන චේතසා අර නිහතමානී සිතකින් මේ කටයුත්ත පටන් ගන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න බුදුරජාන් වහන්සේ මේ කියන දේ අපිට විශ්වාස කරගන්න පුළුවන්. බුදුහාඳුරක වෙන යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස. ඒ කියන්නේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මීන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණීන් සහිත, පජාය සදේව මනුස්සාය මේ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව තුළ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං යම් කිසි දෙයක් දැක්කද යම්සි දෙයක් ඇහුවද යම්සි දෙයක් මේ ගඳ සුවඳ වශයෙන් දැනීම් වශයෙන් දැනගත්තද විඤ්ඤාතං මනසෙන් හිතාගත්තද පත්තම් පරියේසිතං හිතින් පරිකල්පනා වශයෙන් කරාද අනුවිචරිතම් මනසා මනසින් විචාරණය කළා මනසින් හිතාගත දේවල් තියනවාද චින්තාඥයේ වශයෙන් හිතාගත දේවල් තියනවාද තමහං ජානාමි අන්න බුදුහාමුදුර අභීතව කියන මේ කවුරු මොනවා හිතාගත්තත් මම දන්නවා මේ ටික ඒ වගේමයි විශේෂ දැනීමකුත් දැනගන්නවා එතනින් නතර වෙලා නැහැ බුදුහාමුදුර අපිනම් එතන නතර වෙලා ඉන්නේ බුදුරයන් වහන්සේ අන්න එහාට ගිහිල්ලා බුදුහාමුදුර කියනවා තමහං අබ්බඤ්ඤාසින් මම ඒ දේ මනවින්ම දැනගත්තා. ඔබලා දැක්කේ නැති පැත්තක් මම දැක්කා. තං තදායදස්ස විදිතං. ඒක මං හොඳින්ම වින්දනය කරා. මට ඕක හොඳටම දැනුණා. ඉතින් මෙන්න මේ ප්‍රකාශය, මෙන්න මේ અભීත ප්‍රකාශය අන්න මේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් කරනකොට තමයි අපි මේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉදිරියේ අන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. දැන් පින්වත්නි අපි අවුකන පිළිමේ ගාවට ගිහාම අවුකන පිළිමයත් එක්ක අපි සසඳලා බලනකොට අර අමරදේව ශූරින්ගේ මේ ගීතයක් තියෙනවා වගේ අපි කොතනද ඉන්නේ භාගතුන් වහන්සේ කොතනද ඉන්නේ කියලා වගේ දෙයක් අපිට හැඟීමක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ දැනුම් සම්භාරය සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ කොතනද ඉන්නේ අපි කොහෙද ඉන්නේ කියන මෙන්න මේ වගේ සාපේක්ෂතාවය අපිව පොඩ්ඩක් යටට දාලා අපි මේ බොහොම අසරණ වෙච්ච කෙනෙක් අසරණ වෙච්ච මේ මිනිස්සෙක් කියලා අපිව පොඩ්ඩක් අපි මේ බිමින් තියාගත්තා නම් පොළොවට බැහැලා අපිට ඉන්න පුළුවන් නම් අන්න අපිට බුදුහාඳුර පෙන්න පාරේ පාර විවෘත වෙනවා. එතකොට අන්න ඒ පාර තමයි එකාතකින් අපි මේ ඉස්සරහට ගන්න හදන්නේ අපේ හිත පුළුවන් තරම් මෙන්න මේ වර්තමාන මොහොතක පවත්වීම සඳහා අපිට උත්සාහත් වෙන්න වෙනවා. ඒකෙන් පිටපයින් හැම වාරයකදීම මාය අපි වල්ල ගන්නවා. අර වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ තොන් මේක තද වුණා වගේ බැම්ම තද වුණා වගේ අපි ආයෙමත් මායයට අහු වෙනවා. ආයෙමත් මායයට අහු වෙනවා. හැබැයි ඉතින් අපි උත්සාහයක් දැරිය යුතුයි. මේ දරණ උත්සාහය තමයි අපි මේ වෑයම් කරනවා කියලා කියන්නේ. අපි කෙලස් තවන වීරෙන් වෑයම් කරනවා කියලා කියන්නේ. ඒතර මේ කටයුත්තේදී ටික ටික යන ගමනකදී තමයි අන්න අපිට හිතේ සමාධියක් දියුණු වෙන්නේ. ඒ කියන්නේ සතිය දියුණු නොකර සමාධියක් හදාගන්න බෑ. සතිය ටික වැඩිගෙන යනකොට අර සතියෙන් ඉන්න කාල පරිච්ඡේදය සති මාත්‍රාව නැත්තම් ඒ තැන්වල සතිය පවත්වන ගියද්දී අන්න ඒ කඩින් කඩ තිබිච්ච සති මාත්‍රා හා වෙන්න ගන්නවා. තැනින් තැන දැන් සතිය නෙමෙයි දැන් ඔන්න පොඩ්ඩ පරිච්ඡේද වශයෙන් සතිය තියෙනවා. අන්න මේක තව ටිකක් හා වෙනකොට ඔන්න සෑහෙන ප්‍රදේශයක සතිමත් වෙලා. සෑහෙන කාල පරිච්ඡේදයක එක ළඟ සතිමත් වෙලා. අපි හිතමු ආශ්‍රාස ප්‍රසවාසර එක ළඟ තියෙන 100ක 200 ගන්න අපි සතියෙන් ඉඳලා. එකක්වත් මගහැරිලා නැහැ. ආස්වාසයක් ගානේ සතිමත් වෙනවා ප්‍රස්වාසයක් ගානේ සතිමත් වෙනවා ඊළඟ ආස්වාසේ ගානේ සතිමත් වෙනවා ප්‍රස්වාසේ ගානේ සතිමත් වෙනවා ඔන්න අපි පොඩ්ඩ හරියට නිකන් අර මල් මාලාවකට මල් ලමුනනවා වගේ දැන් අන්න මල් මාලාව දික් වේගෙන එනවා වර්ධනය වේගෙන එනවා අන්න අපෙත් මේ සති මාත්‍රාව වැඩි අන්න ටික මේක දික් වෙවි එනකොට අන්න ඒ යම් අරමුණක්ද අපි මේ හිතර නැවත නැංවුවේ අන්න ඒ අරමුණ තුල අපේ හිත එකඟ වෙනවා අන්න අපේ හිතේ සමාධියක් හට ගන්නවා මේක එකම අරමුණ වෙන්නත් පුළුවන් නැත්නම් අරමුණු රසක් වෙන්නත් පුළුවන් දැන් අපි සක්මනකදී නම් මේක අරමුණු රසක් හරහායි සිද්ධ වෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ වම් පාදයේ හිත පිහිටනකොට එතන තියෙන අරමුණ වල සිත සතිමත් වෙනවා දකුණු පාදයේ සිහිය පිටනකොට එතන තියෙන අරමුණ වල හිත සතිමත් වෙනවා. අපේ සමම් මේ අපේ මල් මාලාවට පින්වත්නි කහ මල් තියෙන්නත් පුළුවන්, පිච්ච මල් තියෙන්නත් පුළුවන්, දෑසමන් මල් තියෙන්නත් පුළුවන්, නෙළුම් මල් තියෙන්නත් පුළුවන් මොන මලුත් ප්‍රශ්නයක් නැහැ. කොයිකත් මල් තමයි. හැබැයි අර මල් මාලාව දික් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ සතිය දියුණු කරන ගමනට මොන අරමුණත් සිහියට ලක් කරා නම් අන්න සතිය දියුණු වෙනවා. සතිය අඛණ්ඩයි අරමුණ මැද්ද වෙනස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හරහා අන්න මල් මාලා විචිත්‍ර වුණා වගේ අපේ සතියත් අන්න විචිත්‍ර වෙන්න පටන් ගන්නවා. එකම අරමුණක මේ හිරවෙච්ච ගතිය වෙනුවට අන්න අරමුණු රසක උනත් සිහිය පවත්වන්න පුළුවන් හැකියාවක් අන්න අපේ හිතේ දියුණු වෙනවා. ඇත්තරම අපේ මේ හිත අපිම කෙලසගෙන හිටියට මොකද මේ හිතේ තියෙන ශක්තිය අප්‍රමාණයි. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න කියලා පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං ඔන්න අපි මතක තබාගත යුතු දෙයක් අපේ හිත කොයි තරම් කෙලසිලා තිබුණත් අපි අපේ මෝඩකමට කොයි තරම් මේ හිත කෙලස ගත්තත් බුදුහාඳුර කියනවා මේක මහණනි ප්‍රබස්සරයි අන්න අපිට වෑයම් කරන්න වටිනා ඔන්නේ ප්‍රකාශයේ හරහා. කොයි තරම් අපි බලේ වැටලා හිටියත්, කොයි තරම් මඩේ ඉරලා හිටියත් බුදුහාඳුරෝ කියනවා මහණෙනි ඕක ප්‍රභාස්වරයි. අන්න මේක විශ්වාස කරනවා නම් බුදුහාඳුරෝ කියනවා අන්නේ ඒ තැනත්තර මේ මාව විශ්වාස කරන සුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනං අත්ථීති වදහාමි. මම කියනවා මහණෙනි භාවනාවක් කරන්න පුළුවන් කියලා. එහෙමනම් පින්වත්නි අපි කොයි තරම් අපේ හිත මේ වෙලාවේ කෙලෙසිලාද කියලා අපි හඬන්න වැඩපෙන්න නෙමෙයි තියෙන්නේ. බුදුන් සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේව විශ්වාස කළා මේ හිත කොච්චර කෙලෙසිලා තියුණත් මේක ආයිමත් ගොඩ ගන්න පුළුවන්. ආයිමත් පිරිසුදු කරගන්න පුළුවන් කියලා අන්න ඒ හැකි සංඥාව අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතුවොත් මේක අතීතේ විතරයි කරන්න පුළුවන් දැන් කරන්න බෑ කියලා මට පාරමිතා පිරලා නැහැ දැන් කරන්න බෑ කියලා ඒ ඔක්කොම ඇවිල්ලා එක අතකින් අර කම්මැලියෙක් කරන ප්‍රකාශයන් පමණයි. ඒ නිසා අපි බුදුන් සරණ යාම තුල මේ බුදුරයන් වහන්සේ විශ්වාස කිරීම තුල අර මේ බුදුරයන් වහන්සේ දෙන ප්‍රකාශය, ඒ දෙන එල්ලය මේක පිරිසුදු කරන්න පුළුවන්. මෙතන තියෙන පිරිසුදු භාවයක්. ඔය මේ తాවකාලිකව ආපු මේ තට්ටුවකින් තමයි මේක ආවරණය වෙලා තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තොත් අන්න අපිට අර ප්‍රභාස්වර ගතිය මතුවෙන්න පුළුවන්. එතන මතුවෙන්න පුළුවන්. ඒ එතන මතුවෙන එක තමයි පොඩ පොඩ අපි වර්ධනය කරන්නේ. අර සති මාත්‍රය වගේ තමයි මෙතන මේ ප්‍රභාස්වර ගතිය, එහෙම නැත්නම් නිකෙලස් ගතිය අන්න මතුවෙන්න අපි ඒකත් වර්ධනය කරනවා. එතකොට මෙහෙම යන ගමනක් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා වර්තමානට හිත අරගෙන සතිය දියුණු කළා, හිතේ සමාධියකුත් හදාගත්තා නම් අන්න අපිට ඊළඟට තව එහාට යන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. මොකද හිතේ සමාධිමත් භාවයක් නැතුව මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව දිනු කරගන්න බෑ. මොකද අපි හිතන් හිටියට අපිට අර දැනුම තියෙනවා, මේ දැනුම තියෙනවා, මට මේ මං ඉන්නේ 21 වෙනි සතවර්ෂයේ නවීන විද්‍යාවෙන් මම ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. ඒ දැනුම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ ප්‍රඥාව නෙමෙයි අපිට මෙතෙන්දි වටින්නේ. මෙතෙන්දි මේ බුදුරජාන් වහන්සේ අගය කරන ප්‍රඥාව හදාගන්න නම් හිතේ යම් ඒකාග්‍රතාවයක්, හිතේ යම් සරල භාවයක්, හිතේ යම් සමාධිමත් භාවයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ප්‍රශ්නේ තේරුම් ගැනීම වැදගත්. හැබැයි මේ ප්‍රශ්නෙට එළඹෙන්න, ප්‍රශ්නෙන් හිත මුදව ගන්න අපිට උවමනා කරන අඩු වැඩි ටික හදාගන්න නම්, හැකියාවන් ටික හදාගන්න නම් ඉතින් කාලයක් යනවා. අනිවාර්යෙන් කාලයක් යනවා. ඒ නිසා අපි මේකට වැඩි කාලයක් ගත වෙනවාය කියලා හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. මොකද අපි ඉන්න ප්‍රපාතේ ඊට වඩා හරි ගැඹුරුයි. ප්‍රපාතෙන් ගොඩ එන්න ඉතින් කාලයක් යනවා. පොඩ පොඩ තමයි ගොඩ එන්න වෙන්නේ. ඒ නිසා අපි ඒ தත්වේ, ඒ ප්‍රපාතේ ගැඹුර තේරුම් අරගෙන හැබැයි හැකි සංඥාව හිතේ හැමතිස්සෙම තියාගන්න වෙනවා. අර බුදුරජාන් වහන්සේ පෙන්නපු එල්ලය මෙතන පුළුවන්. මේක තියෙන ප්‍රභාස්වර ගතියක්. තාම හැබැයි මල බැඳිලා තියෙන්නේ. තාම දුර්වර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ මලකඩ ඉවත් කරන ගතිය, මල අයින් කරන ගතිය බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒකයි කියන්නේ අර මේක තෝක තෝකම් කනේ කනේ. කොහොම ෂණ මාත්‍ර වශයෙන් ටිකෙන් ටික තමයි මේක දිනු කරන්න වෙන්නේ. ටිකෙන් ටික තමයි මල අයින් කරන්න වෙන්නේ. උපමාවකින් බුදුරජාන් වහන්සේ කියන්නේ ඉස්සර කාලේ දැන් කාලෙත් ඇති මොකක් හරි ස්වර්ණාභරණයක් බොහෝම දුර්වර්ණ වෙලා ගිහිල්ලා දුන්නාම මේක සුද්ධ කරලා දෙන්න කියලා. ඒක අතුල්ලලා අතුල්ලා පුරුකෙන් පුරුක අතුල්ලනවා නම් අපි හිතමු මාලයක් ගිහින් දුන්නාම ඒක පුරුකක් අතුල්ලලා පිරිසුදු කරගන්නවා. ඊළඟ පුරුක අතුල්ලලා පිරිසුදු කරනවා. ඊළඟ පුරුක අතුල්ලලා පිරිසුදු කරනවා. ඊළඟ පුරුක අතුල්ලලා පිරිසුදු කරනවා. මෙන්න මේ වගේ පීවරෙන් පීවර, පීවරෙන් පීවර, ෂණේන් ෂණේ, ෂණේන් ෂණේ තමයි පිරිසුදු කරන්න වෙන්නේ. මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. එතකොට අපි තේරුම් ගන්න වෙනවා එක පාරට රහත් වීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක කෙලින්ම කියනවා. ඒ නිසා අපි මේ යන්න තියෙන ගමන ක්‍රමානුකූල යා යුතු ගමනක්. පියවරෙන් පියවර යා යුතු ගමනක්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ එහෙනම් අපි පියවරෙන් පියවර යන්න උත්සාහත් යුතුයි. ටිකෙන් ටික මේ හිත කැලසුන්ගෙන් මුදව ගන්න උත්සාහත් යුතුයි. ඒක එක මොහොතක් හිත කැලසුන්ගෙන් නිදහස් වුණා කියලා අපි නිවන් දැකලා නැත්තම් සම්පූර්ණ අපි රහත් වෙලා කියලා හිතා ගැනීම නිවැරදි නෑ. ඉතින් අපි තවදුරටත් උත්සාහත් වෙමු. මේ සූත්‍ර දේශනාවන් එක ගලපලා ටිකක් දැන් ඉස්සරහාට ප්‍රඥා පැත්ත ගැන මතක් කරගන්න. මොකද මේ සූත්‍රයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා හැකියාව විපස්සනා පැත්ත සෑහෙන ගැඹුරට තියෙනවා. ඉතින් මම මේ දවස් 3ක් මිඩංගු කරේ මේකේ මේ තියෙන බරපතලකම අපිටම අපි තේරුම් ගැනීම සඳහායි. අපි මේ බරපතල තත්ත්වය තේරුම් ගත තරමට මේකේ තියෙන මේකෙන් ගොඩ ආවම තියෙන රසයත් අන්න අපිට වැඩි. නැත්තම් අපි දන්නේ නැත්තම් මේ මොකද්ද වුනේ මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට ඒ තරම් වැටහීමක් නැත්තම් අපිට මේක රස විඳගෙන යන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ යන ගමන හරිම එකතකින් සිද්ධි බහුල වෙන්නත් පුළුවන්. විවිධාකාර බාධාවන් මැදේ වෙන්නත් පුළුවන්. මේ බාධාවන් හරහාම තමයි එතකොට මේ භාවනාවත් දිගහැරෙන්නේ. අපි හිතුවොත් මේක සම්පූර්ණයෙන්ම බොහොම රෝසමල් මාවතක තමයි යන්න තියෙන්නේ කියලා ඒක වෙන්නේ නැහැ. එතකොට මේ යන ගමනේදීම අපිට හම් වෙනවා විවිධාකාර බාධාවන්. ඒ බාධාවන් ජයගනිමින්ම තමයි යන්න වෙන්නේ. හැබැයි හැම අවස්ථාවකදීම හැකි සංඥාව අත්‍යවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ කියපු මේකේ තියෙන අර ප්‍රභාස්වර ගතිය එහෙම්මම තියෙනවා. අපේ උත්සාහයේ තරමට අපි යෙදුන තරමට පුහුණුවේ යෙදිච්ච කාලයේ තරමට අන්න අපි මේ මලකඩ ඉවත් කරන්න අපි අවස්ථාව සලස්ස ගන්නවා. එබැනම් අපි නුවණ දියුණු කිරීම සම්බන්ධයෙන් විපස්සනාව සම්බන්ධයෙන් ප්‍රඥා ශික්ෂාව සම්බන්ධයෙන් මේ සූත්‍රය ආශ්‍රයෙන් අපි ඉස්සරහට තව ටිකක් කතා කරමු. අද දවසේ ධර්මදේශනාව මේ අපි ප්‍රපංච ගොතන හැටි සම්බන්ධයෙන්ුත් අපේ හිතේ කොහොමද අපි මේවා තව අහුවෙන්නේ හිරවෙන්නේ කියන එක සම්බන්ධයෙන්ුත් යම් වැටහීමක් ඇති වුණා නම් මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. අද දින ධර්මදේශනාවනුත් එතකොට අපි මේ හිතේ බලපවත්නා විවිධාකාර ස්වභාවයන් සම්බන්ධයෙන් අප සියලු දෙනාටම ඒ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.